හොඳයි සාදුරු. අද දහවල් දානය දායකත්වයේ ධර්මින් කටයුතු කරන ලබන්නේ ගම්පහ පදිංචි රමිත් ප්‍රියාන් පුතුණුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම. පවුලේ සියලු දෙනාගේම බලාපොරොත්තුව මේ අවස්ථාවට පැමිණිලා සිටින ඒ පින්වත් පියාණන් වහන්සේට, MD කුලසිරි පියාණන් වහන්සේට කායික මානසික සුවය, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, දිගාසිරි සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම තමන්ගේ දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, නිහාන්, ඉහාන්, ඒ වගේම නොසිකා, මිතුලි, අහස් යන ඒ දුවා දරුව ඇතුළු සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු ඉෂ්ට සිද්ධ වන්නට යම් අපලෝ දුරක් තියෙනවා නම්, කර්ම දෝෂයක් තියෙනවා නම්, ඒ ධර්මානිසංස බලයෙන් ඒවා දුරීභූත වෙලා සිත සාන්ති සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වංශ පරම්පරාගත ඥාති හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. පැමිණ සිටින සෑම සියලු දෙනාටම අතතුම් වූ ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වේවා කියන අදහසින් අද දවසේ බොහෝම සැදැහැසිතින් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ඒ ගම්පහ පදිංචි රමිත් ප්‍රියාන් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාම, ඒ හැම දෙනාගේම උතුම් සත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු. නිදහස් විශ්ව වසරයේ දෙවැනි මාසේ 8 වෙනිදා නවම්පුර 15 වක පොහෝ දවසේ සවස් භාගයේ ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන. අපේ පින්නතුන් ජීවිතය තුළින් දකිනවද දවසින් දවස දවසින් දවස දෘෂ්ටි සංසිඳවාගෙන අපි ඉස්සරහට ගමනක් යනවා කියලා? එහෙම දකින අය අතුස්සන බලන්න. හොඳයි සාදු. බොහොම හොඳයි. ඒ කියන්නේ ප්‍රගමනයක් දකිනවා. අපිටත් ඇවිල්ලා මතක් කරනවා සයිනාස දැන් ඉස්සර හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ කියලා. හැබැයි ඉතින් අපි මොනවද කරේ, අනුවමනය කරේ මොනවද කියලා කතා කරන්න කල්පනා කරා. අපි කරපු දෙයක් නැහැ. හොඳ සිහියෙන් ධර්මය නුවණින් මෙනෙහි කිරීමම තමයි වෙලා තියෙන්නේ. අමුතුවෙන් දෙයක් කළා නැහැ වෙනසයි. අමුතුවෙන් දෙයක් කළා නැහැ. ඒකම තමයි අපි කරලා තියෙන්නේ. ඒ ප්‍රාතිහාරයෙන්ම තමයි
අපි එතෙන්ට ආවේ. දහසකුත් ප්‍රශ්න තියෙනවා. කියන්නේ මහ පුදුම දෙයක්. ඉතින් ඒ මොහොතට ඒ ප්‍රශ්න විදර්ශනාවට අරගෙන ඒක නිරවුල් කරගන්න ඕනේ. ජීවිතෙත් එහෙමනේ නේ. පාරක ඇවිදගෙන යද්දි දහසක් බාධක. ගල් තියෙනවා, මුල් තියෙනවා, ගැටලි ගොඩලු තියෙනවා, පාර එක එක අවස්ථාවන් වලදී එක එක ආකාරයට අපිට අනුගමනය කරන්න වෙනවා. අන්න ඒ වගේ තමයි විදර්ශනාවත් ඉස්සරහට යද්දි විවිධ බාධක එනවා. ඒක විදර්ශනා කරනවා කියන වචනේ වෙනුවට ඩ්‍රයිවින් කරනවා කියලා වචනේ දැම්මනම් හරි නිවහම් මඟ ඩ්‍රයිවින් කරනවා. පින්නතුනේ අපේ මානසික සුවතාවයට පොදුවේ ඌමනා කරන දෙයක් තමයි මේ මනෝ වෛද්‍යවරු එහෙම ඉදිරිපත් කරන දෙයක් තමයි. අද මේක කියන්න හිතුණා. නමුත් බෞද්ධ සම්ප්‍රදායට මේක කොයිච්චර ගැළපෙනවද මන් දන්නේ නැහැ. හැබැයි මෙහෙම දේවල් තහනමට ලක් වෙලා තියෙන්නේ නිගණ්ඨ ධම්මේ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් මං අර ඉන්දියාවේ ධර්මයේ ගොඩාක් හදාරපු අපේ හාමුදුරු කෙනෙක් එහෙම කිව්වා, මේ ආවල් අහවල් දේවල් ඔක්කොම තියෙන්නේ හාමුදුරුනේ නිගණ්ඨ ආගමේ කිව්වා. එහෙනම් අපි ඒක කියන්නේ නැහැ බෞද්ධ ප්‍රතිපදාන වලට හොඳ නැති හින්දා. නමුත් අහවල් අහවල් දේවල් ඔක්කොම ටික තියෙන්නේ නිගණ්ඨ ආගමේ කිව්වා. ඒ නිගණ්ඨ ආගමේ තියෙන ටිකම අපේ රටේ තියෙනවා කිව්වා. සාමාන්‍යයෙන් මානසික සුවතාවයට ඉතාම හොඳ දෙයක් තමයි නර්තනය. නටන්න ඕන. දැන් ටිබෙට් ජාතික ස්වාමීන් වහන්සේලා දැම්මම මේ පොඩි ස්වාමීන් වහන්සේලාට පොර කන්න සෙල්ලම් කරන්න වෙනවම වැලි පිටිනියක් හදලා තියෙනවා. මගේ ළඟ වීඩියෝස්ත් තියෙනවා පොඩි නමල්ලාට ඒ අවස්ථාව ලැබිලා ඒගොල්ලෝ නටනවා, පොර කන්නවා, කරණම් ගානවා. හරි ලස්සනයි. මොකද හේතුව? මානසික සුවතාවයට අත්‍යවශ්‍යයි. නර්තනය අත්‍යවශ්‍යයි. ඊට පස්සේ වාදනය. මානසික සුවතාවයට සංගීත භාණ්ඩ වැනි දේවල් වාදනය කරන එක, ප්ලේ කරන එක අත්‍යවශ්‍යයි. මානසික සුවතාවයට ඕන වාදනය ඉගෙන ගන්න, වාදනය කරන්න ඕන. ඒ වගේම ලස්සන දර්ශන, ප්‍රසන්න දර්ශන, විසිතුරු දර්ශන මානසික සුවතාවයට ඉතාම අත්‍යවශ්‍යයි. තමගේ කාමරයේ ඉඳලා නිවසේ ඉඳලා ඉතාම විසිතුරුව තියෙන්න ඕන, පිරිසුදුව තියෙන්න ඕන අත්‍යවශ්‍යයි. භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේවරම් මහ විහාරය විසිතුරු නැද්ද? විසිතුරුයි. සුගන්ධ නැද්ද? සුවඳ. සුවඳ කුටි ඇද හිටියේ. ඊට පස්සේ මල්, බුදුහාමුදුරු මල් උද්‍යානයකමයි වැඩෙන්නේ. අපි ඇයටත් කියලා තියෙන මල් ඉතාම වැදගත්. මල් ඉන්දන්න, මල් පැල හදන්න, ඒක කරන්න ඕන. මානසික සුවතාවයට අවශ්‍යයි. එතකොට සුවඳ විලවුන් වර්ග ගැල්වීම, තාම දෙවියන්ගේ ආකර්ෂණය පවා ඇති වෙන්නට, තමන්ට හොඳ සිතුවිලි ඇති වෙන්නට තමන් සුවඳවත්ව ඉන්න ඕන. ඇඳුම පැළඳුම පවා සුවඳවත්ව තියෙන්න ඕන. ප්‍රසන්න සුවඳකින් යුක්තව තියෙන්න ඕන. අනේ හාමුදුරනේ, ඉතින් අපිට කියලා නම් තියෙන ඔය ඔක්කොම එපයි කියලානේ. ඒක නිසා තමයි මානසික ලෙඩ්ඩු ලංකාවේ රෝගීන් ඉන්නේ. එකයි දැන් මං කිව්ව නිසා නෙමෙයි ඔබ ගිහිල්ලා ඕක අහන්න මනෝවිද්‍යාඥවරයෙක්ගේ නැත්තම් මානසික උපදේශකවරයෙක්ගෙන් ගිහිල්ලා අහන්න. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් නටන්න කියනවා, ගයන්න කියනවා, විසිතුරු මාළු ටැංකිය දිහා මේ බලාගෙන ඉන්න කියනවා, මල් පැල ඉඳන්න කියනවා, පිරිසුදු සුවඳවත්ව ඉන්න කියනවා. ඈ කියනවද නැද්ද? කියනවා. භාවනා කරද්දී කොහොම භික්ෂුන් වහන්සේලා ඉන්න ඕන බොහොම පිරිසුදුව ඉන්නවා. ඒකට මේ කොහෙන්ද ආවේ? කවුද දැම්මේ? අපි දන්නේ දෙයියෝ තමයි යෝව දන්නේ, අපි දන්නේ. කොයි සූත්‍රයේද කොතනද තිබ්බේ? මන් දන්නේ. බුද්ධ කාලෙත් කරේ පිහිවත් සමාදන් වීම කියලා එකක් කළා. ඒ තමයි නිවන් අවබෝධ විය කර ගැනීම සඳහා පේවි වාසය කරනවා. නිවන් අවබෝධයේ පිණිස පේවි වාසය කරනවා. නැතු නිලඳ රාතල් පුත්තල වගේ ඉන්නවා. නෙමේ වෘත සමාදාන නෑ පිනුතුනේ. සීල වෘත නෑ බුදු ශාසනේ. ඒ බුදු ශාසනයෙන් පිට තියෙන සීල වෘතවල හිර වෙලා මිනිස්සු මහා බුදුම දුකක් විඳිනවා. අපිට කරන්න දෙයක් නෑ. ඒ දුක විඳින කට්ටියට ඒකම විඳපන් කියලා අපි කියනවා. වෙන කරන්න දෙයක්වත් නෑ. ඒ නිසා සතුට නැති වෙලා කියනෝ අපි ජයග්‍රාහී පිරිසක් නෙමේ. ජාතියක් හැටියට පරාජිත, ආගමක් හැටියට හරිම දුර්වල පරාජිත, සිංහලය මෝඩයා කියලා කිව්වහම මේකේ පොඩි ඇත්තක් තියෙනවා. ඇත්තටම අපි මෝඩයි. ඒ තථාගත දර්ශනේ ප්‍රත්‍යක්ෂ කර නොගත්ත නිසා, හරියට තේරුම් ගත්තේ නැති නිසා මේ මෝඩකම ඉන්නවා පින්නතුනේ. මේ මෝඩකම තියෙනවා. හරි, ඔය ටිකත් අපි මතක් කරගත්තා. ඉතින් ධර්මයේ වටහා ගන්නකොට මොකද්ද ජීවිතය කියන්නේ කියලා තේරුම් ගන්නවා. මොකටද අපිට ධර්මයේ කියලා තේරුම් ගන්නවා. ජීවිතේ යහපත උදෙසා ධර්මයේ තියෙන්නේ. සැපේට තියෙන අදි වචනයක් තමයි ධර්මය. ධර්මයේ ප්‍රීතිය සතුටින් ජීවත් වීම සඳහා ධර්මයේ තියෙන සාර්ථකත්වයේ උදෙසා ජීවිත විපතට පත් කරගන්න නෙමෙයි. දෘෂ්ටිධාරීන් බවට පත් වෙච්ච අය, එලවත් නැති කරගන්න, මෙලවත් නැති කරගන්න අය අපි ඕන තරම් දකිනවා. පව් හාමුදුරුවෝ ටික ඔක්කොම මල පෙරේති වෙලා පන්සල් වල උපදිනවා. දායක දායිකාවෝ ටික ගෙවලයෝ වෙලා ගෙවල් වල උපදිනවා. ඉතින් මාතර කට්ටඩියන්න දෑහෙන්න වැඩ. ඊළඟට අහනවා මෙච්චර දන් දීලා මෙච්චර පන්සලේ කඩේට වින් කල්ලා මේ හාමුදුරු මල පෙරේ තිබුණේ කොහොමද කියලා. ඔක්කොම තිබුණේ සෝබනේට. හදවත ඇතුලේ මුකුත්ම නෑ, සෝබනේ විතරයි තියෙන්නේ. ඇතුලෙන් යක්කු පිටින් ඕ සාන්තුරු විලා වැඩන්නේ. ඇතුල හදා ගන්න ඕන, හිත හදා ගන්න ඕන, හිත ඉලක්ක කර ගන්න ඕන. ඒ නිසා මම හිතනවා මෙතෙන්ට එන අපේ උපාසික උපාසිකාවෝ කිසි කෙනෙක් මං හිතන්නේ ගෙවලෙක් වෙලා උපදී කියලා ගෙදර. ගෙවලයා කියන්නේ ගෙට ආලය කරන කෙනා. පෙරේද ආත්මය. කෝ බලන්න ගෙවලෙක් වෙනයි ඉන්නවද? අත උස එක්කෙනෙක් ඔළුව ගහලා අත බහත් දැම මං හිතන්නේ ඔළුව ගහන එකත් නතර කළා. හාමුදුරුවෝ ඉදුවන් මං අදීස්වා කියලා කියලා නේද? ඒ නිසා නෑ යම් ඔළුව ගහන්න හැදී ඒකත් අනික පාත් කරගත්තා. මොකද හේතුව? හාමුදුරුවෝ දැන් හේතුවත් එහෙම මං අතීස්වා කියලා. කවුරුත් එහෙම ගෙවලින් වෙන්නේ නෑ. හිතෙන්ම ඒ ආසාව දුරලන්න ඕන, හිතෙන්ම ඒ උපාදානය දුරලන්න ඕන. මට අයිති නැති බිමකට, මට අයිති නැති පස් ගොඩවල් වලට මගේ හිත అలවල තියන්නේ මොකද? මේ හිතේ ඉබේම ගිහිල්ලා ඇලෙනවනේ. තේරෙනා නේද? හිත ගිහිල්ලා ඇලෙනවා. ඒකයි වෙන්නේ. Tamanට පාලනයක් නැහැ, ගිහිල්ලා සොස් ගාලා ඇලුනා. එක එක තැන්වල. ඊට පස්සේ රැඳෙනවා. ඔය සාමි භාරයා කියලා හොයාගන්නෙත් එහෙමයි. ඔය හැරි ගිහිල්ලා ඇලිච්ච ගමන් හිත හේතාවේ දිගටම යනවා ඒකනේ. ඒ වයින් සිතු මුදුව ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඉතින් අපි කැමති පින්නතුන් අතරින්ම කවුරු හරි කතා බහ කරනවා නම් තමන්ට අවබෝධය පිළිබඳව කොහොමද අපි ඒ ගැන කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ? ප්‍රශ්නේ මහන්න ඕන අය ඉන්නවා නම් අහන්න බලන්න පිළිතුරු. මඟ පිළිබඳව සැක තියනවාද? මේ මේකම තමයි මේ මේ විදිහේ විදර්ශනා මාර්ගයකින් තමයි ජීවිත අවබෝධය කරන්න තියෙන වෙනනම් ක්‍රමයක් නෑ කියන විශ්වාසය, ඒ නෑ කියන අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය වෙලා තියෙනවද? ඒ කායන මග මෙච්චරයි, වෙන මගක් නම් නෑ කියන එක තහවුරු වෙලා තියෙනවා නම් ඔබ මොන මාර්ගයේ ඉන්න කෙනෙක් වෙන්න තුනේ. මාර්ගයේ ඉන්න කෙනෙක් කියලා. ඒක තුන් සිතෙන්ම තහවුරු වීම තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පබ්බත සූත්‍ර වැනි සූත්‍රවල එහෙම දේශනා කරනවා. හිමාල පර්වතයෙන් ගන්නව පින්නතුනි මේ අබෑටයක් විතර පොඩි ගල් කෑලි අටක් කඩලා. එතකොට අහනවා මේ අබෑටයක් විතර ප්‍රමාණයේ ගල් කැට කෑලි අටද වැඩි අර හිමාල පර්වතයේද ලොකු වැඩි කියලා අහනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ ගල් කැට කෑලි ඉතාම ස්වල්පයි, මහා පර්වතේ විශාලයි. මානෙනි සෝවාන් මාර්ගඵලයක් ලැබපු උත්තමයා තැනත්තා විඳින දුක මෙන්න මේ ගල් කැට අට වගේ පොඩි දුක් විඳින්නේ. පුතඤ්ජන සත්වයා අන්න අර මහා මේරු පර්වතයේ වගේ සසර දුක් විඳිනවා කියන. ඇයි අපිට නතර වෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? කතන්දරේ මේකයි. දුවන්නේ විරිඟුවක් පස්සේ අන්න ඒ නිසයි නතර වෙන්න කියන්නේ. නැත්තම් බුදුහාමුදුර අපිට නතර වෙන්න කියන්නේ නැහැ. ඇයි අපිට නතර වෙන්න කියන්නේ? දුවන්නේ මිරිඟුවක් පස්සේ ඒකයි නතර වෙන්න කියන්නේ. මිරිඟුව පස්සේ දුවනකොට අපිට කියන්නේ නතර වෙන්න කියලා නේද ඒක? අන්න හරි. මොකද හේතුව තමන් අපේක්ෂා කරන දේ අපේක්ෂා පරිදි ලබ අපේක්ෂා කරන දේ අපේක්ෂා පරිදි ලබන්නේ නැත. ඒ නිසා නතර වෙන්න කියනවා. දැන් මේ මනුස්සය මේ සමාජයේ හොයන්නේ මොනවද? සැප. ලබන්නේ මොනවද? දුක. අපේ අය ඇත්තෝ හිතනවා මේ අහවල් තත්ත්වයයි සැප විඳිනවා ඇති කියලා. අහවල් වාහන පාවිච්චි කරන අය සැප විඳිනවා ඇති. අහවල් ගොඩ නැගිලි තියන අය සැප විඳිනවා ඇති කියලා. එහෙම තියන අයගෙන් ගිහිල්ලා අහන්නකෝ. අහවල් රටේ මේ ලොකුම පෝසතා සැප විඳිනවා ඇති. ගිහිල්ලා අහන්නකෝ බලන්න. අර මොනවද ස්ටීව් ජොබ්ද කොහෙද ජොබ්ද කවුද කියන අර ඇපල් සමාගමේ අයිති මහත්මයා එයා මොකද්ද කියන්නේ? එයා ලොකු විස්තරයක් කියලා ගියා. සාරේ මිනිස්සුන්ට තේරුම් ගන්න ජීවිතේ හිතන්න එපා ජනය තුළ ජයග්‍රහණ තියෙනවා කියලා, අපේක්ෂාවන් තුළ ජයග්‍රහණ තියෙන කියලා. ඔබ මේ මොහොතේ අද දවසේ පූර්ණත් වාසය කරන්න කියන කාරණේ එහෙම එතුම මතක් කරලා තිබුණා. එනිසා අපේ ජයග්‍රහණ ඈත නෙමේ තියෙන්නේ, මේ මේ මොහොතේ අවබෝධය තුළයි තියෙන්නේ අපේ ජයග්‍රහණ. වස්තු සම්පත් වලින්, පුජ්‍යලයන්ගෙන්, දේපල වලින් සාර්ථකත්වය ලබන්න හැකියාවයි. පිරිසිදු ඔළුවක් තියෙන්න ඕන. පිරිසිදු ඔළුවක් නැත්නම් ඔළුවෙන් සටකපට වැඩ කරනවා නම් එයාට නිවන් මඟ හදාගන්න බෑ, ඔළුවෙන් කරන්න බෑනේ. ඔළුවේ ඉතාම පාරිශුද්ධ ඔළුවක් තියෙන්න ඕන. වංචනික වැඩ කරන ඔළුවකට නිවන් දකින්න බෑ වෙනතන. ඉතාම පාරිශුද්ධ හිසක් තියෙන්න ඕන. බොරු වැඩ කරන්න, වංචා කරන්න ඒව කරන්න බෑ. සත්‍යවාදී මිනිසෙක් වෙන්න ඕන. සත්‍යවාදී මිනිසෙක් කියන්නේ මේ දකින දකින දේ කියන කතා කරන කෙනෙක් නෙවෙයි. පරමාර්ථය හොඳ වෙන්න, කෙනෙක්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන නුවණක් තියෙන්න ඕන. යහපත ලෝකේ යහපත වෙනුවෙන්. ඒකයි සත්‍යවාදී බව කියලා කියන්නේ. නැත්තම් සත්‍යවාදී බව විනාශයට යොදා ගන්න පුළුවන්. චින්තන රටාව සම්පූර්ණයෙන්ම ධර්මය පිළිබඳ අවබෝධයත් එක්ක වෙනස් වෙන්න ඕන. අන්න ඒ හේතුවෙන් තමයි යාගේ ජීවිතය සාර්ථකත්වය සඳහා, දියුණුව සඳහා, සංවර්ධනය සඳහා යොමු වන්නේ විට. ඔය අතරින්ම කාට හරි ඇවිල්ලා වචන ටිකක් කතා කරන්න පුළුවන්. තමන් අවබෝධ කරගත්ත ප්‍රමාණයෙන්, තමන් දක්නා වූ ආකාරයෙන්. අපි කවුරු හරි ලවා කතා කරමුද ටිකක්? කාටද පුළුවන්? මොකද හේතුව පින්නතුන්ගේ තත්වයෙන්ම, පින්නතුන්ගේ පසුබිමින්ම වචනයක් ඇහෙනකොට මගේ වචන වලට වඩා ඒක ඇත්තන්ට සම්බන්ධ වෙනවා. මොකද හේතුව මෙයා අපේ එක්කෙනෙක්නේ. අපි විඳින දුකත් එක්ක, අපි ගමන් බිමන් යන එකත් එක්ක, අපි ගෘහ ජීවිතයේ තියෙන ගැටලුත් එක්කමනේ මෙයත් ජයග්‍රහණය කළා කියලා වෙනම සම්බන්ධතාවයක් හට ගන්නවා. මේකෙදී අපි ගිහියෝ හාමුදුරු මහාන වෙලානේ. ඒ නිසා ඉතින් අපේ ගැන දන්නවා ඒ හාමුදුරු අපිට තියෙන කරදර. උදේ නැගිට වෙලා වෙනදලා හාමුදුරුව නම් බණ ගියයි. අපි නෙමේ දහසකුත් දුක් විඳින්නේ. නමුත් අන්න ඒක කැරිලා ගිහිල්ලා මේ අපි එක්කෙනෙක්, එහෙනම් අපිටත් පුළුවන් කියන හැඟීම ඇති වෙනවා. පොඩි වචනයක් හරි මේ ඔය පසුබිම්ම දරුවෙකින් කාගෙන් හරි ඇහෙනවා නම් ඒක තාම වැදගත් වෙන කාරණයක්. ඉතින් අපි කාට හරි ආරාධනා කරනවා. කාට දෙන්න පුළුවන්? මම ආරාධනා කරන්නද බලන්න එක්කෙනෙක්? ලැස්තිනේ ඕන කෙනෙක් එන්න. අපි මේ අර පිටිපස්සේ ඉන්න අර දුවාට කතා කරමු. අර කන්නාඩි දෙක දාලා ඉන්නේ. ඔව් එන්න. මෙතන පුතේ මේ පුටුවක් හදලා දෙන්න.
ඒක හේතු තමයි ඒක ඒ ගාථාව වැඩි වෙනවා.
මාර්ගය ගැන තියෙන සැක සංකා කොහොමද පුතාට? දැන් මේට වෙන මාර්ගයක් තියෙනවද? වෙන භාවනාවක් තියෙනවද? නැත්නම් තමන් ගන්න මාර්ගය, තමන් අවබෝධ කරගන්න දේ පිළිබඳව තමන්ට තියෙන විශ්වාසය සහ අනිකුත් දේවල් පිළිබඳව තියෙන විශ්වාසය, ඒවා අතර තියෙන ගලපා ගැනීම කරද්දීම මොකද තව දැනෙන දේවල් ධර්මය ගැන? ස්ථිරයි, පැහැදිලි. අය අහවල් කෙනා ඇවිල්ලා අඬ ගැහුවොත් උත්තර නෙමෙයි අතන රහත් කරනවා කියලා අඬ ගාගෙන යන තැන් තියෙනවානේ. ඔව්. කොහෙට ගියත් අර දිව තියෙන කෙනෙකුට රස අඳුන ගන්න පුළුවන් වගේ එයා කියනකොට ටක් ගාලා තේරෙන්න ඕන මෙයා මේ දෙය කියන්නේ මෙයා
මම කියන්නේ මෙතන විතරයි තව කවුරුත් නැහැ කියලා කියන්නේ ඉන්නවා උතුම් ආර්ය මාර්ගයේ කියන්න පුළුවන් අපේ ගුරුවරු ඉන්නවා ඒකෙන් හොඳයි නමුත් අර මතවාදීව දෘෂ්ටිගතව කොහෙටවත් ඇදිලා යන්නේ නැති ස්වභාවයක් තම ළඟ තියෙන්න ඕන දැන් අපේට මෙහාට එන අපේ ස්වර්ණ පෙරේරා මහත්මිය වුණත් මෙතනිය වුණත් එතුමියට වුණත් අන්න ගැහුවා මෙතුමිය යනවා ගිහිල්ලා බලනවා බලලා ගිහිල්ලා සමහර ලාට ඒකේ හරි වැරදි ඒව ඇත්තන්ටම කියලා දීලා එනවා තේරෙනා නේද ඒ ඇත්තන්ටම කියලා දීලා එනවා මේ මේ මේගොල්ලගේ මේ අඩුපාඩු මේකේ තියෙන්නේ කියලා එතකොට ධර්මයේ දැනගත්ත කෙනාට මේ කාගවත් මේ යාචකයෙක් නොවි හරි වැරදි Tamanටම සසන්තානෙන් සඥාණයෙන් අත්විඳීමේ හැකියාව තියෙනවා මෙයා මේ කරුණු කාරණා වලට සත්‍යයට ගරු කරනවා මිස එක එක්කෙනාගේ පදනම් වලට දෘෂ්ටි වලට ගරු කරන්න ලෑස්ති නෑ. එහෙම දෘෂ්ටි වලට ගරු කරන්න ලෑස්ති නෑ. පදනම් වලට ගරු කරන්න ලෑස්ති නෑ. සත්‍යයට විතරයි ගරු කරන්නේ. හැබැයි වචන ඇතුලේ සත්‍ය තියනවද කියලා බලනවා. ඒකතාවයේ තියනවද කියලා බලනවා. ස්ථාවර භව තියනවද කියලා බලනවා. ඉතින් ඒ බලලා එයාටම කරුණු කාරණා මගනොමග විග්‍රහ කරගන්න පුළුවන් තැනකට ධර්මයේ තමා තුළ ශක්තිය වැඩුණට පස්සේ ඒ තැනත්තා ඒ තැනැත්තියපත් වෙනවා. ඉතින් මේ පුතා විග්‍රහ කරපු හොඳ කරුණු රහසියක් තිබුණා. දැන් බලන්න මහත්යත් මෙතන ඉන්නු මහත්යටත් හිතනවා ඇති මගේ නෝන මෙහෙම ඉඳගෙන මේ දේවල් යටින් කළාද කියලා. නේද? යටිසිතෙන් තමන්ගේ සිතන රටාව මෙහෙම රටාවක් තිබුණද මේ විදිහේ කෙනෙක්ද මෙහෙම බලන කෙනෙක්ද පුදුමයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි අපේ ගිහි ජීවිතේ වුණත් එහෙමයි. කාපු කාලේ කවුරුත් දන්නේ අපි සිත යටින් මේ ලෝකය මේ ફોකස් කරේ කොහොමද කියලා. ඒක වෙනම රටාවක්. ඒක අපි කාටවත් කිව්වේ නැහැ. ඒක අපි හිත ඇතුලේ තිබුණේ. දැන් අපි මම මෙතන මෙහෙම කතා කළත් මම ඕගොල්ලෝ මොන විදියට මේ හොයා ගන්නවද කියලා ඔයා ඇත්තෝ දන්නේ නැහැ. ඒක වෙනම ක්‍රමයක්. ඒක යටි සිතකින් වෙනම හඳුනා ගන්න ක්‍රමයක්. ඉතින් අර ඒ වගේ ක්‍රමයක් භාවිතා කරන ධර්ම මාර්ගයේ ඉස්සරහට යන කැමැති අය. ඉතින් මේ දුව බොහෝම මේ අර පරිස්සමකින් එක දිගට නොහලා ධර්මයේ තුලම වැඩිලා තියෙනවා. බාධක නැතුව නෙමෙයි බාධක ගොඩක් පැමිණෙන්නේ නැති. ඒ බාධක සියල්ල හමුවේම තමන් දකින හරි මාර්ගය තුල තමන් නොහලා යනවා. දැන් ටිකක් කිව්වා අත්හරින දේවලුත් තියෙනවා අත්හැරලා ගොඩක් ඒවා තියෙනවා කියලා. දැන් මහත්ය බලන් ඉන්න ඇති මාව අත්හරින කවද්ද කියලා. ඉතින් ඒ නිසා මේ එහෙම මේ සිතෙහි තියෙන අවිද්‍යාව අත්හරින්නේ අවිද්‍යාත්මක බැඳීමකට වඩා ස්වාමි භාර්යාවරු අතර බැඳීම වුණත් විද්‍යාත්මක බැඳීමක් වුණාම හොඳයි. මොකද දන්නවද? ඩිවෝස් එකක් ඉල්ලපු දවසක මේ වන්දි මුදලක් ඉල්ලන්නේ නැහැ. විද්‍යාත්මක බැඳීමක් තිබුණොත්. තේරුණා නේද? මේ පිහියනුම් සිද්ධ වෙන්නේ නැහැ. චරිත ඝාතන සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් විද්‍යාත්මක වෙනවා. ඔන්න ඕකයි සිද්ධිය. දැන් මේ අවිද්‍යාත්මක බැඳීම් තිබුණාම මොකද වෙන්නේ? පිහියනුව සිද්ධ වෙනවා. චරිත ඝාතන සිද්ධ වෙනවා. ඈ පරණ රෙකෝඩින් එළියට එනවා. ඔන්න ඕකයි තියෙන தත්තේ. එදේ ඒ වෛරයත් එක්ක බැඳිච්ච ආදර. ඒ පුහුදුන් අයගේ ආදර හරි භයානකයි. ඒ නිසා මේ ධර්මය තේරුම් අරගෙන ඇති වෙන බැඳීමක් ආදරයක් පෞල් ජීවිතයක් තියෙනවා. ඒක සුන්දරයි. වෛරයෙන් තොර ආදරයක්, වෛරයෙන් තොර දයාවක්, වෛරයෙන් තොර බැඳීමක් එතන ඉඳලා හට ගන්න පිණුසමේ. ඒකයි තියෙන්නේ. වෛරයෙන් තොර බැඳීමක් හට ගන්නවා. ඒ බැඳීම පාරිශුද්ධත්, නිකලල්, භාවීති යුක්තයි. අර වෛරයේ ක්‍රෝධයේ පොදි බැඳගෙන තියෙන ආදරේ. දැන් මහත්යෙන් ඕගොල්ලෝ වුණත් අහන්න ඕන දේවල් තියෙනවා. සමහර දේවල් ඇහුනොත් ඒගොල්ලෝ උත්තර දෙන්නේ එහෙම වුණොත් මරණෝ කියලා. එහෙම නේද? ඉතින් වැඩක් තියෙනවද මේ වගේ අකුත් එක ජීවිතේ? කියලා හිතන්න ඕනේ. ඈ දැන් ඒක නෝන කෙනෙක්ගේ දවසක් මං ඇහුවා නිකම්වත් මේ වගේ මහත්ය ගැහුවොත් ඔයාට මට ගන්න ඕනේ මං නඩු දානවානේ කියලා කිව්වා. හරි පුදුම වැඩක්. මං ඇහුවා මේ ගහනවා බයිනෝද මෙහෙම වැඩ කරනකොට මේ එහෙම කටයුතු නෑ මට ගැහුවොත් නඩු දානවා මේ ළමේ නන්නේ මේ ළමේ කිව්වේ. ඉතින් ඒ නිසා ජීවිතේ එක ඇතුලේ මොකද්ද තියෙන්නේ බැඳීම් ඇතුලේ? සැබෑ බැඳීම් තියෙනවද? සැබෑ ආදරය තියෙනවද? සැබෑ විවාහ ජීවිතේ තියෙනවද? නෑනේ. වෛරයෙන් ක්‍රෝධයෙන් ඒක පතුලේ එහෙම එකක් තියෙන්න බෑ. දවසක් මම පිරිමියෙක්ගෙන් ඇහුවා ඒ ප්‍රශ්නයක් මෙහෙම වුණොත් මොකද කරන්න කියලා. එයාත් කිව්වා මරණෝ කිව්වා. ඉතින් මං කල්පනා කරා මේ යකාට කන්නු වෙලා දෙන එක පුදුමක් කියලා. ඒ කියන්නේ හිත යට මෙච්චර සීමා සහිත තැන්වලදී ඕ මේ මරණය පවා හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. ඉතින් භයානක මිනිස්සු නේද? ඉතින් තියනවද මේ ලෞකික ජීවිතයේ ඇතුලේ එහෙම ආදරයක්? එහෙම බැඳීමක්, එහෙම දයාවක්? එහෙම දෙයක් නැහැ බලනකොට. ඒ නිසා අවසාන චිත්තයෙන් මිනිස්සේ පිරිසුදු විය යුතුයි, පවිත්‍ර විය යුතුයි. ඉතින් මේ දුවාට බොහෝ මහන්සියක යම් ප්‍රතිඵලයක් දුවා ලබා ගනිමින් උතුම් තත්වයක ඉන්නවා. ඒවා අපි එක එක ලෙවල්ස් වලට දාන්නේ නැහැ. මේ විශ්ීය ස්වභාවයට පත් වුණාට පස්සේ එතන මේ තානාන්තර නැහැ කොහොමත්. මේ විශ්ීය ස්වභාවයට එක් වෙනකොට ඒ සියලු දෙනාම යම් එකම ස්වභාවයක අනන්තයකට පත් වෙන්නේ. ඒක තවත් අයට අඳුන ගැනීම සඳහා අහවල් තැන ඉන්නේ, අහවල් තැන ඉන්නේ කියලා ටයිටල්ස් දෙන්න අවශ්‍ය නැහැ. ඒ දුවාගේ තිබුණු පුදුම මේ අදිෂ්ඨානය නිසාම තමයි කියලා තමයි මම හිතන්නේ, විශ්වාස කරන්නේ. නැත්තම් ඒ දුවාර මහ ලොකු මේ රෞද්‍ර මේ ගතියකින්, එහෙම එඩිතර ගතියකින්ම ධර්මය සඳහා කෙලින්ම නුවණකින් මේ කාගෙන විදගෙන ගියපු කෙනෙක් නෙමෙයි. බොහොම හේමින් එබිගමනකින් සංවර්ධනය වෙච්ච කෙනෙක්. සමහරලාට අම්මා තාත්තා බනහන්න එපයි කියන වෙන්න පුළුවන්. මහත්යත් මන් දන්නේ බනහන්න එපයිද කියලා. එහෙම නැති ඇති කියලා හිතනවා. මේ එතුමත් ඇවිල්ලා දැන් ධර්මය අහනවා. මං හිතන්නේ එතුමටත් දැන් මුලටට වඩා දැන් පැහැදිලි වේවි යනවා. මුලදී සිත සැකෙන් තැති ගන්න නැති. ඒක එහෙම තමයි. අපේ මේ ඔය ස්වර්ණ මෑණියන්ගේ මහත්යත් එහෙමයි. එතුමා ඇවිල්ලා ඉතින් මුලදීනේ මේ මොකද්ද කියන්නේ, අපි නොදන්න හාමුදුරුවරු ඉන්නවද? අපි ලොකු ලොකු හාමුදුරුවරු, අග්ගමහා පඬිත හාමුදුරුවෝ අපි හඳුනන්නේ. මේ කවුද මේ හාමුදුරුවෝ? කජ්ජද්ද අපිට කියන වගේ බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම ඉඳලා කාලයක් යනකොට තමයි මොකද්ද මේ කියන්නේ කියලා අවධානය යොමු කරන්නේ. අන්න ඒ නිසා මේ පාද ගන්න නුවණ ඉතාම වැදගත්. තව තවත් ඒ මනස තුළම හට ගන්න දේවල් මනස තුළම නැති කරන්න උපදේශයන් ලැබෙනවා. ඉතින් බලන්න ධර්ම අවබෝධ කරගන්න ජීවිතයක් යටින් දැක්මෙන් සිතෙන් ක්‍රියා කරපු විදිය අනිත් ඒ මග යන්නට වෙරදරන ඕනම කෙනෙකුට ආදර්ශයක්, ශක්තියක් බවට පත් වෙනවද නැද්ද? ඒකාන්තයෙන් පත් වෙනවා. ඒකාන්තයෙන්පත් වෙනවා. ඒ නුවණ ඇහැ අවදි වෙන්න ඕන. නුවණ සවදි වෙන්න ඕන. ඔව් පුතා කිය. දැන් අර ස්වාමීන් ස්වාමීන් වහන්සේට සිවුරු කට්ටලයක් හදලා පූජා කළාත් මොකද ප්‍රාර්ථනා කරේ? ඒ පුදාර දෙන්නම ගිහිල්ලා හාමුදුරන්ට වෙනම අවශ්‍ය ප්‍රමාණයට සිවුරු කට්ටලයක් එම හදලා බොහොම පූජා කරා. මට තේරුණා මේ මේක තමයි මේ අදිෂ්ඨානය කියලා. ඒ අදිෂ්ඨාන ඒ කාන්ත වශයෙන් බලපානවා මයි සත්‍ය අවබෝධයට. එනතුනේ ඒ ආදර්ශයට ගන්න ඕන දේවල්. ඒ අදිෂ්ඨාන ඉතාම වැදගත්. අපිත් රුවන්වැලි මහසෑය ළඟ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ පින්නතුනි මම ওই ආරණ්‍ය වල එහෙම මිතුල අතුගාල වරුණාම රාහුල කුමාරයා ප්‍රාර්ථනා කළා වගේ මමත් ප්‍රාර්ථනා කරා මට අනේ යහපත් ගුරුවරු මේ වැලියට ගාන්ට ලැබේවා, යහපත් අනුශාසනා මේ වැලියට ගාන්ට ලැබේවා. කෝ බලන්න ප්‍රාර්ථනා කරපු කෙනෙක් ඉන්නවනේ අත උස්සන්න එහෙම එක දවස එක්කෙනෙක් ඉන්න දෙන්නේ කියලා. ආ තුන් හතර දෙනෙක් ඉන්න බොහොම හොඳයි. එක දවසයිද? ආ එහෙම ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරපු අයටම තමයි එහෙම ලැබෙන්නේ. එතකොට අපේ හිත විවෘත වෙන අනුශාසනා ලබන්න, වෛර කරන්න නෙමෙයි, ක්‍රෝධ කරන්න නෙමෙයි, වැරදි හොයන්න නෙමෙයි, හරි දේ අරගෙන අපේ ජීවිතේට එකතු කරගන්න, නිවන පිණිස එකතු කරගන්න, කාටවත් දොස් කියන්න, කේලම් කියන්න ඒවට නෙමෙයි. මෙතෙන්ට වෙනෝම සමහර උදවිය මුදල් යොදවලා කට්ටිය දම්වල තිබුණා මෙතෙන්ට එන අය අපහදවන්න. මෙතනම බනහන, මෙතනම බනහල මූණහංගගෙන යන ගම කාගේ හරි කාර් එකක එල්ලිලා යනවා. යන ගමන් ඒ අයට ඔක්කොම විස බීජ දාගෙන යනවා. ආවල් තැනට ඉන්න, ආවල් තැනට ඉන්න, බනහන්න කියලා නොමග යවනවා. එහෙම නොමග ගිහිල්ලා සමහර අය ඇත්තටම පීඩාවට පත් වුණා. සමහර අය ඒක පාප මිත්‍ර මේ මාර ආවේශයක්. ඒක ඉතින් එහෙම දේවල් කරන අයට එච්චරම හොඳ නෑ. ඉතින් සසර හිතාමතා ධර්මයට අකුල් හෙළන අයට ඉතින් මේ දුවාට උනත් කියලා තියෙනවා, මෙහෙ මේ නයි කියලා තියෙනවා. හව ඒගොල්ලෝ මෙතෙන්ට එනවා, මෙතෙන්ට ඇවිල්ලා හව තැනට යන් කියලා. ඊට පස්සේ මෙතන අය අහනවා මෙහෙ ඉන්නේ, දැන් මං ඉන්නේ කොන්ත්‍රාත් එක ඉෂ්ට කරන්නනේ. දැක්ක නේද? ඉතින් ඒ වගේ හරී දුෂ්ට කති තියෙන සමහර චරිත තියෙනවා පින්නතුනි. ඒවා ඉතින් හදන්න බෑ. ඉතින් අපායට යන පාරමී බල ඒවා කරන්න බෑ අපිට. ඒව නැති කරන්න බෑ. අපිට තියෙන්නේ ඒවට අහුවෙන්නේ නැතුව සවිඥානක ඉන්න. මම කියන්නේ යන්න එපා කියන එක නෙමෙයි. ඔබ හරි වැරදි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඕනම දෙයකට අහුම්කන් දෙන්න. හැබැයි ඔබ සත්‍ය හරියට වටහා ගන්න පුළුවන් සවිඥානක කෙනෙක් බවට පත් වෙලා, දක්ෂයෙක් වෙලා, හොඳ විදර්ශනා ඥානයකින් යුක්ත හෙවි කෙනෙක් බවට පත් වෙලා මහන්සි වෙන්න ඕන කියලා. ඉතින් මම ඔයත්තන්ගෙන් තිල්ලීමක් කරනවා. මේ දුවාගෙන තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එකක් දෙකක් අහන්න. ඒ දුවා ගොඩක් දේවල් දන්නේ නැති වෙයි, දන්න විදියට උත්තරයක් දෙයි. ඔබටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්, අන් අයටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් අහන්න. අපේ අයට ප්‍රශ්න කෝටියක් තියෙන, ඒ වුණාට අහන්නේ එකක්වත්. එක්ක ප්‍රශ්නේ හකුලවා ගන්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්න හිතේ තියෙන ප්‍රශ්න කියා ගන්න තේරෙන්නේ නැහැ නේ. ඔව් එහෙමත් වෙනවා. ඇත්තන්ටත් ඒ දරුවා යම් සුවයක ලබනවා නම් ඒ මට්ටමට එන්න. ඉතින් එතෙන්ට දැන් අවබෝධ වුණයි කියලා කවුරුත් ටෙස් කරලා හැම බලන්න එපා. තරහ යනවද, ලෝභ හිතෙනවද, එහෙම යන්න එපා. ඒ සීමාව ඉක්මවා. තමන්ට ලෝක සාධාරණ ධර්මයක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා මේ වැටකන්න කාටවත් මුකුත් කියන්න බෑ. එහෙම කිව්වොත් එහෙම මේ ඒකට ප්‍රතික්ෂේපේ තියෙනවා. තේරුණාද? මං කාගේවත් කරේ නගින්න බෑ, කරේ නගින්නේ මගේ කරෙත් කවුරුත් නගින්න බෑ. ඕ නැගොත් අල්ල ගන්න පොළවේ කියනවා වගේ මට්ටමක ඉන්නවා. ඈ බුදුහාමුදුරන්ට වුණත් වසලේ කියලා කිව්වම සද්දේ නැතුව කියන්නේ. ඔබ දන්නවද වසලේ කියන්නේ කවුද? වසල ගුණාංග දන්නවද කියලා ඒක පෑදලි කරලා දෙන්න ඕන. ප්‍රඥාව උදා කළා. අනිත් පැත්තට දැන්නේ නැහැ, ප්‍රඥාව උදා කළා. ඒ වගේ මොනවද තියෙන අන්තිම ප්‍රශ්න? අත උස්සලා අහන්න එක්කනේ. කඩවත් නැහැ. ඉතින් හරි හොඳයිනේ අපේ දායක කාරක පින්නතුන්. කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයි. අංග සම්පූර්ණයි. සමහර ප්‍රශ්න අහන්න ඕන අපි අපිටම උපකාරක වෙන නෙමෙයි, අපි අන් අයට උපකාරක වෙන ප්‍රශ්න අහන්න ඕන. මම ප්‍රශ්නයක් අහන්න ඔයත්න්ට උපකාරක වෙන්න කියලා. පුතේ ඔය අවබෝධය 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 කියලා කියනවා. මොකක්ද අවබෝධය කියලා කියන්නේ? අපිට අවබෝධය කියලා එක්තරා සීමාවක් පෙන්වන්න පුළුවන් කමක්, සීමාවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මාර සේනාවත් එක්ක දැන් සටන් වදිනවා කියලා කිව්වා. දැන් ওই මාර සේනාවත් එක්ක සටන් වදිනකොට හරිය උපාය මාර්ගික වෙන්න ඕන. හැමතිස්සෙම ඉදිරියට ගිහිල්ලා සටන් සටන් කලාවක තියෙනවනේ උපාය මාර්ග. පසුබැහිමත් සටන් කලාවේ එක්තරා උපාය මාර්ගයක්. දැන් ඉස්සර යුද්ධෙන් පරාද වෙනකොට කියන්නේ උපායශීලීව පසුබැස්ස කියලා නිවුස් වල යන්නේ හමුදාව. ඒ ඇත්තටම පරාද වුණාමත් කියන සමහර අය උපායශීලීව පසුබැස්ස කියලා. ඉතින් මේ සටන් කලාවේ යද්දී ගොඩක් කලාවද තියෙන සමහර දේවල් එක්ක අපි සටන් කරන්න හොඳ නෑ. ඒව අත්හැරලා දානවා. ඒක තමයි ජයග්‍රහණයට හේතුව. සමහර දේවල් එක්ක අපි සටන් කරනවා. එතකොට දිනනවා. ඒක තමයි ජයග්‍රහණයට හේතුව. සමහර දේවල් එක්ක සටන් කරන්නෙත් නෑ, පසුබහින්නෙත් නෑ, සාමකාමී වෙනවා. සාමකාමී විය හැකි කාරණාත් එක්ක සාමකාමී වෙනවා. ඒකත් ජයග්‍රහණය බවට පත් වෙනවා. දැන් බලන්න පිරුණතුනේ අපි මේ මහා කැරකෙන පෘථුවියක නෙමෙයි ඉන්නේ, ලෝක බොහලයක ඉන්නේ. අපිට කාටවත් තේරෙනවද අපි ඔය කැරකෙනවා කියන්නේ? පැයට කිලෝමීටර් දහස් ගානක වේගයකින් මේ කැරකෙන මේ පෘථිවියක් තුල අපි වීසි වෙන්නේ නැතුව ඉන්නවනේ. චුට්ටක්වත් හෙල්ලෙනවත් දැනෙනවද? ඒක අපේ ශරීරයේ හැඩ ගැහිච්ච විදිය. කන්දක් නගිනකොට අපේ ශරීරයේ හැඩ ගැහෙන අංශක ප්‍රමාණයකට ඇලවෙන්න. කන්දක් බහිනකොට අංශක ප්‍රමාණයකට ඇලවෙන්න මේ ශරීරයේ හැඩ ගැහෙනවා. මේක ස්වභාවයක්. ඒක ස්වභාව ධර්මයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ ස්වභාවයක් තුළින් හටගන්න ධර්මයක් තමයි ස්වභාවික අවබෝධයක් තමයි ධර්මය තුළින් ඇති කරන අවබෝධය. ඒක සීමාවක් කියන්න පුළුවන් කමක් නැහැ. අහවල් තැන මෙහෙම තැන තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේක මට අවබෝධ වුණා මට අවබෝධ වුණේ නැහැ කියන්න පුළුවන් තැනකට නෙමෙයි එන්නේ. ඒ විශ්වීය නවා තැනකට එන්නේ. ඒ විශ්වීය නවා තැන තුළ පුජ්‍යලෙක් වාසය කරන්නේ නැති නිසා ඒක අතිශයින්ම වචනයෙන් තොරයි. ධර්මයේ සදාකල්හිම වර්ඩ්ලස් සාමේ වචනවලින් තොරයි. වචනයෙන් තොරව අපිට දර්ශනයක් තියෙන්නේ. ඒ දර්ශනය සුමගයි අපි ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා කලකෝලහල කරන්න ඕනේ නැහැ. තේරුණානේ? දැන් උදාහරණයක් වශයෙන් අපි මුඩුක්කු පරිසරයක ඉඳලා ගේක අපි යන හොඳ සෞම්‍ය ප්‍රදේශයකට ගිහලා දැන් අපි සෞම්‍ය ප්‍රදේශයක ඉන්නවා. ඉඳලා හිටලා ඇවිල්ලා මුඩුක්කු ප්‍රදේශයට ඇවිල්ලා වලියක් ඇද ගන්න ඕනද? අවශ්‍ය නැහැනේ. ආනේ සෞම්‍ය ප්‍රදේශෙම ඉන්නවා. හැබැයි මුඩුක්කුවේ හැමදාම වලි. තේරුණාද? ඉතින් ඒ වගේ අපි සෞම්‍ය ප්‍රදේශයක අවබෝධයක ගුණයට ආවහම මම කල්පනා කරන්නේ මං ආයේ අර මුඩුක්කු ප්‍රදේශයට යන්න උවමනාව නැහැ කියලා. ඒ විදිහට කල්පනා කරනවා. ඉතින් සමහර උදේට ඉතින් අවබෝධය පැන නැගිලා ආයේ පරණ මුඩුක්කුවේ ඉන්න කට්ටිය වරින් වර යාළුවෝ හම්බෙන්න යනවා. ගිහින් පොඩි පොඩි රණ්ඩු වලට පැටලෙනවා. පැටලෙලා ඉතින් එයාට ආයි නවාතන තියෙන හින්දා එයා නවාතනට යනවා. නමුත් ඒ ඉහළට ගියත් සමහර උදවි අර මුඩුක්කු ආශ්‍රයේ පටන් ගත්තොත් එහෙම ආයි මුඩුක්කු වේලිය තියෙන ප්‍රශ්න එනවා ටින්ගා. ඉතින් ඒ නිසා මේ මුඩුක්කු වේලියට පුළුවන් තරම් යන්න නැතුව තමන්ගේ අර හදාගත්ත සුර විවරේ එහෙම නැත්තම් ලස්සන තැනේ නිවසේ මාලිගාවේ තමන් වාසය කරනවා. ඉතින් හැමතිස්සෙම ඉතින් අතෙන්ට වෙලා ඉන්නකොට සුව නැත්තම් කැමති නම් ඇවිල්ලා පොඩි රස්තිය ආදුවක් ගහලා යන්නත් පුළුවන් බලලා එළියට. නමුත් එයාට වෙනසක් ඇති වෙන්නේ නැහැ. මොකද රජතුමාට රජ මාලිගාවේ ඉන්නත් පුළුවන්. පදික වේදිකාවේ ඇවිදගෙන යන්නත් පුළුවන්. නමුත් පදික වේදිකාවේ ඉන්න කෙනාට රජ මාලිගාවට යන්න බෑ. ඒ වගේ සාමාන්‍යයෙන් දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේලාගේ ලක්ෂණයක් දැක්මක්. සාමාන්‍යයෙන් දකිනවා, විශේෂයෙන් දකිනවා. ගුණය දිගටම දියුණු කරගෙන යනකොට යා දන්නේම නැතුව ඊළඟට ධර්මයේ කතා කරන, ධර්මයේ කියන, ධර්මයේ තුල ජීවත් වෙන, ධර්මයේ කතා බහකට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිතරින් සිද්ධ වෙන දෙයක්. අර සාමාන්‍ය හිස් කතා බහවලින් ඒවෙන් ඇලකිලා මිනිස්සුන්ගේ මේ සරල පාටි, සරල මේ දේවල් දිහා හරි ප්‍රාථමික දෙයක් නේද කියන අදහසින් බලන්න ඉබේම පෙළඹෙනවා. මොකද ඒකේ තුල මහා ප්‍රාථමික බවක් තියෙන්නේ. මන් දන්නේ මට ගිහිල්ලා මගුල් ගෙදරක මිනිසුන් එක්ක මේසෙක වාඩි වෙලා කාලා බීලා මේ මිනිසුන්ගේ මානසික මට්ටමකට මට කවදාවත් එන්න පුළුවන් වෙයි කියලා. මට එන්න බැරි වේ. මට එන්න බෑ. මේ මොකද්ද කියලා හිතලා මේ මිනිස්සු මොනතරම් බාල සිතුවිලි වලද ඉන්නේ කියලා හිතනවා. වෙන තුනේ මේ සංගීත ප්‍රසංගයකට ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක ඉස්සර අපි කරපු ඒ නටපු ගයපු රංගපු දේ මට හිතන්න බෑ. ව්‍යායාමයට ඕන නම් තනියෙන් නටන්න පුළුවන්. නමුත් අර මිනිස්සුන්ගේ තියෙන ඒ ආකල්පෙත් එක්ක කරන්න බෑ කියන එක මේ තියෙනවා වෙනතුනේ. ඒ ස්වභාවය තියෙනවා. ඒක නිසා අර ගොඩාක් දේවල් හීනයි, ගම්මයි, පූතජ්ජනිකයි කියලා ඈතින් වශයෙන් පේනවා. ඉතින් අර ඉහළ මට්ටමේ අන්දමකින් ඒක දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කවුරුත් කෑම කනවා, කවුරුත් සතුටෙන් ඉන්නවා, කවුරුත් ජීවත් වෙනවා. නමුත් ඒකේ අර දකින සීමාව සහ ඒ ස්ථාවරය වෙනස්. අන්න ඒක තියෙන වෙනස. ස්ථාවරය වෙනස්. ඒ මානසික ස්වභාවය වෙනස්. ඒක ඉතාම වැදගත්කමක් තියෙනවා. ඊට පස්සේ විඳින ස්වභාවයන් මුකුත් නැති වෙලා යනවාද? නෑ, හොඳට විඳින්න පුළුවන් ජීවිතේ. ස්වාමි භාර්යාව ආසයෙන් ආදරය කරන්න පුළුවන්කම ලැබෙනවා. දරුවන්ට වෙනවා. තමන්ට මේ ලෝකේ තියෙන ලස්සන විසිතුරු දේත් එක්ක බොහොම ලස්සන දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක අර අලුත් ඇහැකින්, සම්මයක් ඇහැකින් ඒක දැකලා තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අර මේ අමු හිස් බාල ස්වභාවයකින් නෙමෙයි, උතුම් ස්වභාවයකින්. අපි කියන්නේ දැන් ආහාර වේලක් වුණත් අපි හැම උදාහරණයකට ගන්නවා, හැමදාම බුදු කෙනෙක් වළඳන්නේ එකම ආහාරය, පුහුදුන් මිනිසෙක් වළඳන්නේ එකම ආහාරය. නමුත් දෙන්න එකට එක විදියටද වළඳන්නේ කියන කාරණය. ඔන්න ඔච්චරයි තියෙන දේ. ඉතින් ආර්ය ශ්‍රාවකෙක් කොහේ හරි යුග ජීවිතයක් ගත කරනවා නම්, ඒ වගේම පුහුදුන් කෙනෙක්ගේ යුග ජීවිතයක් තියෙනවා නම්, ඒකේ දර්ශන වේදය වෙනස්, දකින්න ස්වභාවය වෙනස්. ඒ ඇත්තන්ට ඒ ආවේනික වූ ලක්ෂණයක් එක තමයි ඒක බොහොම ලස්සනට තියෙන්නේ. හැබැයි මේ 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 එකක්වත් මේ ධර්මයේ තේරුම් ගැනීම කියලා කියන්නේ මේ ජීවිත මේ අස්ථීර වෙනව නෙමෙයි. දැන් මම හිතන්නේ මේ ඇත්තෝ මේ ළමයි බමයිවත් හදන්නේ නැතුව ධර්මයේ තේරුම් ගන්නනේ. දැන් ධර්මයේ තේරුම් ගත්ත හින්දා දුසිමක් විතර හදන්න කියලා අපි ආරාධනා කරනවා නේද? දැන් අපි එහෙම ආරාධනා කරාම එහෙම හදපු කට්ටියත් ඉන්නවා. ආමඳුරු අපිට දුසිමක් විතර හදන්න කිව්වනේ, ඔන්න හැදුව දැන් හයක් ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒ වගේ අර මේ ඒ දේවල් පවා ලස්සනට ජීවිතේ ගලාගෙන යන්න ධර්මය බොහොම උපකාරක වෙනවා. මේ කය නැහැනේ, කය රහත් වෙන්නේ නැහැ, කය නිවන් දකින්නේ නැහැ. කය කියන්නේ කය, ශරීරය. ඊට ඉහළින් තමයි මේ ඥාණය, ඥාන දර්ශනයක් මේක. ප්‍රඥාවේ උදාවක්, නව ඇසක දර්ශනයක උදාවක්. හැබැයි අර හින්දුන්ගිරි කියන තර්ඩ් අයි එක නෙමෙයි මේක. ඒකත් එක පටලව ගන්න එපා. ඒ තර්ඩ් අයි එක නෙමෙයි. ඒක අර සමාධිය වැඩිලා ඉවර වෙලා යම් දර්ශනයක් ඇති වෙන ස්වභාවයකට එන සමාධි තලයකදී ඒක නෙමෙයි. නොසිඳෙන මේක පැවැත්මක් නොසිඳෙන දෙයක් තියෙන දෙයක්. නමුත් මෙහෙම වෙනවා. හිරු උවද වලාකුලින් වැහෙනවා. නමුත් ප්‍රබල මොකද්ද? වලාකුරුද හිරුද? හිරු ප්‍රබලයි. ඒ නිසා පොඩ්ඩක් වෙලා වැහිලා තිබ්බත් ඕකයි නැති වෙලා යනවා. එනිසා මේ ආර්ය ශ්‍රාවකයෙක්ගේ ඥාණය වුණත් පොඩ්ඩක් වෙලාවකට වැහෙන්න පුළුවන්. එදිනෙදා එදිනෙදා ඒ සමාධිය සහ ඥානයේ දර්ශන ආයි පොඩ්ඩක් වෙලා ඉන්නකොට ආයි පෑදෙනවා. ආයි එක පොඩි වෙලාවකින් පෑදෙනවා. ඒක වැහිලම තියෙන්නේ. ඒ නිසා හිරු ප්‍රබලයි. ඒ නිසා වලාකුලකින් පොඩ්ඩක් වැහුනොට ආයි පෑදෙනවා. ඒ නිසා තමයි අපි කවදාවත් අහලා නැ මේ මාර්ගඵල ඥානයකට පත් වෙන කිසිම කෙනෙක්, සක්කාය දිට්ඨිය නැති වෙන කෙනෙක්. දැන් මම කියලා හැඟීමක් නැහැ කියලා කිව්වදුවාට, ඒ වගේම අපාබියක් තිබුණා, ඒ අපාබිය නැහැ කියලා කිව්වා. පීඩනයක් විශාල වශයෙන් තිබුණා, දැන් ඒක නැහැ කිව්වා. ධර්මයේ සැකය නැහැ කියලා කිව්වා. දැන් මූලික අවශ්‍ය කරන කාරණා ටික අපිට පේන්න තියෙනවද නැද්ද? පේන්න තියෙනවා. මේ ධර්ම ටික තියෙනවා. ඒක මේ ලෝකේ ලබන්න තියෙන දුර්ලභ කාරණයක්. දැන් මේ දරුවා මේ මීට කලින් මෙහි වුණ තරම් මේ එන්නත් ඇති, දකින්නත් ඇති. අපි ඉස්සරහට ගියාම මෙහෙම කතාවක් ඇහුවද? ඇහුවේ නැහැ. මේ වෙනස ඇති වෙලා මේ දරුවට ටික දවසයි, ටික කාලය වෙන්නේ. දැන් සතියක් හමාරක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ චේන්ජ් එකත් එක්ක තමයි කෙනෙකුට යම් කතාබහක් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මම නම් හිතේ මේ දරුවගේ තියෙන අර ටිකක් ඔතෑණි වගේ ගතිය නිසා මෙයාට නම් කවදාවත් හම්බෙන්නේ මේක දකින්න කියන හැඟීම තමයි අපිට නම් ඇති වෙන්නේ. ඒක පාඩ දැක්කාම ඒ උනාට බොහොම හිමින් අර මම කියන්නේ හාවයි ඉබ්බයි ගමන වගේ, මහත්තුරු හාව වගේ. නමුත් හාව බුදිය ගන්නවා. ඉබ්බෝ වගේ මේ කාන්තාව හෙමින් හෙමින් වීරියෙන් රාත්‍රී 3ට නැගිටලා බණ අහනවා කිව්වහම දැන හෝ නොදැන ඊටාම වැදගත් කාරණයක් තමයි ඒ දුවා කරලා තියෙන්නේ. මටත් හොඳ උපදේශයක් ලැබුණ කාලයක් යනවා යනවා මනසට එන්නේම නැහැ ධර්මයේ යන්නේ මනසට. මට රහසක් කිව්වා කෙනෙක්. හාමුදුරුවනේ මහත් එක් කිව්වේ හාමුදුරුවනේ රෑ 2ට නැගිටලා බණ අහන්න කිව්වා. තේරුණා නේද? මං කර වැඩි වේලාසනේ නිදා ගන්නවා. 8 වෙනකොට නිදා ගන්නවා. නිදාගෙන රෑ 2ට එළම් තියලා නැගිටිනවා. නැගිටලා හෙඩ්ෆෝන් එකක් දාගෙන නැත්තම් අනිත් හාමුදුරුවෝ කෑ ගහනවනේ. හෙඩ්ෆෝන් එකක් දාගෙන රෑ 2 ඉඳලා ආයි 4 විතර වෙනකම් බණ අහනවා. 4 5 විතර වෙනකම් බණ අහනවා. ආයි 5ට පොඩ්ඩක් පැයක් අමාර සතුපෙනවා. මේක ලොකු රහසක්. ඒ රහස ඒ දැනගෙන හරි නොදැන හරි මේ දරුවා කළා. මොකද හේතුව ඒ රාත්‍රී කාලයේදී අපි වෙන දේවල් හසුරවන්න මනස පුරුදු කරලා නැහැ. ලොකු ශක්තියක් අපේ ආධ්‍යාත්මයට ධර්මයේ ගෙනියන්න, දර්ශනය ඇති කරගන්න, ඒ විදර්ශනාවක් ඇති කරන්න මහා බලයක් හට ගන්න වේලාව. ඉතින් එක දවසක් නෙමෙයි, අපි බොහෝ කාලයක් ඒ විදිහේ බොහෝ රහසින්. ඉතින් විනෝතුනි මේ විහාරතර ධර්මයක් අපි යටතින් යටින් ක්‍රියාත්මක කරපු නිසා අපි දැකලා අවබෝධ කරගෙන ලෝකයට අද දේශනා කරනවා. නමුත් අපිත් එක්ක කාල බීලා එකට දන් පොලේ හිටපු අනිත් හාමුදුරුවරු දන්නේ නැහැ අපි මෙහෙම දෙයක් යටිසිතෙන් කළාද යටිසිතෙන් දැක්කද කියලා ඔවුන් දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කියන්නේ මේ අපිත් එක්ක මේ කාල බීලා ක්‍රිකට් ගහපු එක ඕක කොහොමද මාර්ගඵල ලබන්නේ? ඔහුත් එක්ක කාල බීලා සතුටෙන් ඉිටපු වෙලාව දානි වළඳපු එක එකක්. අපේ දර්ශනීය ක්‍රියාත්මක කිරීම දැක්ම කියන එක තවත් එකක්. තේරුණා නේද? දැක්ම කියන. ඉතින් මේ දැක්ම පිරිසිදු වුණාම හරිය වැදගත් අනුත් අයගේ හිත හොඳට ආකර්ෂණය වෙනවා. මොකද යටින් කියන්නේ මොකද්ද මොනවද කියලා හොඳට සංවේදීව දවන්ට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක දැනගන්න ගියොත් එහෙම දැනන දේ ඇත්ත නෙමෙයි. දැනෙන දේවල් තියෙනවා ඒව ඇත්ත. අපි දැනගන්න ගියොත් මොලෙන්නේ මම යන්නේ. එතකොට ඒක හරි දෙ නෙමෙයි. ස්වභාවික දේවල් වෙනකොට අපිට දැනෙනවා දැනෙනවා වගේ දේවල් වෙනවා. මොකද හේතුව මනස පවිත්‍ර වෙන්න වෙන්න පින්නතුරු මේ ලෝක ආකර්ෂණය වැඩි වෙනවා. ලෝක ආකර්ෂණය වැඩි වෙනවා. එතකොට අපිට ඒ එන සංඥාවල් පොඩ්ඩක් අවදියෙන් බලන්නයි තියෙන්නේ මොකද්ද හේතුව කියලා. ඉතින් සුභාතට පෙරලන්න පුළුවන් අසුභාතට පෙරලන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි සුභාතටම පෙරල ගන්නවා හැමදේම. නොතකා හැරියොත් එහෙම ඒක වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒක මේ දේවල් මම ජීවිතය තුළම අත්විඳලා තියෙනවා. ඒ නිසා හොඳට මේ තමන්ට පේනවා. ඒක මේ හරියට තේරුම් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕන, තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමුකෝ අපිට අනතුරක් වෙන්න තියෙනවා කියලා. ඒක වුණත් පේනවා. ඒක තමන්ට එසේ නොවේවා කියලා තමන්ට ඒක ක්‍රියා කරන්න පුළුවන්. නිවැරදි විදිහට හරිගස්ස ගන්න පුළුවන්. එතකොට මිනිස්සෙක්ව අපහැදිලි සිතෙන් ඉන්නවා, හෙට මෙයාව අපහැදෙනවා, මෙයා හෙට බයිනවා කියලා තත්ත්වයක් තියෙනවා. ඒකත් දැනෙනවා. ඒකත් කොතෙන්ටද ගෙනියන්නේ කියන එක තමන්ට හැකියාව ලැබෙනවා. පිරිසුදු මනසකින් යුක්තව, අවබෝධයකින් යුක්තව කටයුතු කරනකොට. ඊට ධර්මය අපි ප්‍රායෝගිකව එකතු කරගන්න ඕන සාර්ථකත්වයේ උදෙසා. හැම විටම සියල්ලගේ සාර්ථකත්වයේ උදෙසා අපි මේ ධර්මයේ ප්‍රායෝගික එකතු කරගන්න ඕන. ධර්මයේ සැනසීම සහ දියුණුව සඳහා එකතු කරගන්නට ඕන. ඉතින් මේ මානසික පීඩන නැති වුණාට පස්සේ ජීවිතයේ තියෙන ලස්සන වැඩි වෙනවා. ඒකයි තියෙන කතාන්දරේ. තේරුණා නේද? මේ මාර්ගඵලලාභීන්ට මේ ආදරය කරන්න පුළුවන් පුතත්ජනන්ට වඩා හොඳට. තේරුණා නේද? ලව් කරන්න පුළුවන් හොඳට. මොකද හේතුව? එයාට පාරිශුද්ධත්වයක් තියෙනවනේ මනසේ. ඉඩ තියෙනවා. එතකොට එයාට ඉඩ තියෙන නිසා හොඳට ලස්සනට ඒ ආදරේ වින්දනය වුණත් ගෙනියන්න පුළුවන්. දරුවන්ට තියෙන සෙනෙහස දක්වන්න පුළුවන් මේ පුතත්ජනයට වඩා. පුතත්ජනයට අර වෛරයෙන් ක්‍රෝධයෙන් තෝ ඉන්නවනම් මැරිය නැත්තම් ඵලයෙන් කියන වගේ අදහසින් නෙමෙයි. ඒක විද්‍යාත්මක හසුරවන්න පුළුවන්. ඒ දරුවන්ට තියෙන සෙනෙහස ආදරේ වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ජීවිතේට ගොඩක් උපකාරක දෙයක් ධර්මය තේරුම් ගත්තහම තියෙන කාරණය. මනුස්සයා නිරෝගී වෙනවා, මනසින් නිරෝගී වෙනවා, ඒක ශාරීරික නිරෝගීතාවයටත් උපකාරයි. ඉතින් අපි ආහාර වලින් වසවිස ටිකක් කවලා ලෙඩ කරගන්නේ නැත්නම් ලොකු සපෝට් එකක් මනසින් ලැබෙනවා. දැන් මේ අපි ලෙඩ වුනේ මොනෝ බීලාද? ඇපල් ජූස් බීලා. වෛද්‍යවරුගු ඇපල් ජූස් බොන්න හරි ෂෝක් කියලා බලනකොට ඇපල් ගෙඩියක්වත් නැති රටවල් තමයි හදලා තියෙන්නේ ඇපල් ජූස්. ඊට පස්සේ මොකද වෙන්නේ? සීනි කාරය හැදෙනවා. ඈ බීම බිව්වා බීම කාරය. එතකොට ඒක මනසට මුකුත් කියන්න බැහැ. ඒක පැවැත්මේ දෝෂයකින් ඇතිවෙච්ච දෙයක්. ඉතින් ඒව නිරෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ උත්සාහ කරන්න ඕන. නමුත් අර හාමුදුරුවන්ට ඉතින් අපිට දෙනවා නම් බයිසිකලයක් පදින්න. ඇත්තට වශයෙන් මං ආසයි බයිසිකලයක් පදින්න. පදින්න දෙන්නේ. ඉතින් මේ දුවනවා නම් දුවන්න වෙන්නේ හොරෙන්. ඉතින් මං පොඩ්ඩක් උඩ පයින්නෝ චුට්ටක් වෙන්න හොරෙන්. ඉතින් ඔය පොඩ්ඩක් උඩ පැනට මදි. වැඩිපුරම මේ පේන්නේ දවසම මෙතන වාඩි වෙලානේ. ඇරෙන්න. ඉතින් එතකොට ශාරීරික වශයෙන් ව්‍යායාම පොඩ්ඩක් අවශ්‍ය කරනවා. කාටත් අවශ්‍ය කරනවා. ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයක් කරද්දී බැඳෙන්න උවමනාවක් නැහැ. දර්ශනයක් ලැබුව කෙනෙකුට ඒ දර්ශන අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේ ලෝකයේ එතෙන්ට මේ ලෑස්ති වෙලා ඉන්නේ. එතර පිළිගන්න ස්වභාවයක් නැහැ. එහෙමයි. දැන් මේ දරුව අපිට මේ අවසානයේ අවබෝධයේ වගේ ඒ ගුණාංග දියුණු වෙනකොට, ඒ කියන්නේ අත්හැරීමේ ප්‍රබල ගුණාංග දියුණු වෙනකොට ගොඩක් දෙනෙකුට ඇති වෙන දෙයක් තමයි මරණ බය. තමන් මැරෙනවා වගේ කියන ස්වභාවයක් තමන්ට දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණ බයක් ඇති වෙන්න පුළුවන්. ওই දුවා කොහොමද මේ මරණ බයට මුහුණ දුන්නේ? දැන් දුවා කිව්වනේ මරණ බය දැන් දැනෙන්නේ නැහැ කියලා. එතකොට කලින් මරණ බයක් තිබිලා තියෙනවා. එතකොට මේ මරණ බයට කොහොමද ඒකට දැනුනේ? කොහොමද ඒකට මුහුණ දුන්නේ? කොහොමද ඒකට මාරයත් එක්ක තිබුණු සාකච්ඡා මොන වගේද? ශරීරයට බැඳෙනකොට තමන් බැඳුනේ සමහරලාට කොයි විදිහට? තමන් ශක්තිමත් කියාද, තරුණයි කියලාද, ලස්සනයි කියලාද, කොයි විදිහටද බැඳිලා හිටියේ?
ඒක මට
දැන් මේකයි වැඩේ. දැන් ඕක අවබෝධය කියලා කියන්නේ උගුරේ මොනවත් හිරවීමවත්, ඔළුවෙන් මොනවත් පිටවීමවත්, ඇඟ ගැස්සීමවත් නෙමෙයි. ඒක ආධ්‍යාත්මික ප්‍රඥා දර්ශනය. නමුත් මේ ප්‍රඥා දර්ශනේ උදා වෙනකොට ශාරීරික වශයෙන් බැඳිලා තියෙන දිට්ඨියක් තියෙනවා. ඒක පිට වෙනකොට ඒක දැනෙන ස්වභාවය තමයි ඔය දැනෙන ටික. තේරෙනා නේද? ඒ ඇඟේ තියෙන විදුලිය බලය වගේ ශක්තියක් තියෙනවා. මම බලන්නේ මිනිස්සු තරහෙන් මේ කේන්තියෙන්, ඒක හේතුව ඇතුලේ තියෙන විදුලිය බලයක්. ඒක ඇවිස්සෙනවා වෙනතුරේ. දැන් ඔය අර ගිනි පිපින මකුරුන්ගේ වගේ කොහෙද ගින්නක් ඇතුලේ නැහැ. නමුත් මෙනියර තරහ ගියාම ගින්නක් මතුවෙනවනේ. අන්න ඒ වගේ ඇඟ ඇතුලේ තියෙන සක්කාය දිට්ඨික ශක්තිය. ඉතින් මෙන්න මේ ශක්තියත් මේ ශාරීරික වශයෙන් තියෙන ස්වභාවයකට ඉදිරිලා යනවා. ඒක දුර වෙලා යනවා පින්නතුනේ. මේක වැහිලා තිබිච්ච යකෙක් යනවා වගේ ඒක දැනෙනවා. ඒක සමහරලාට අර මේ හුලම් බැලුම් බෝලයක් උඩට එනවා වගේ තේරෙන්න පුළුවන්. ගල් ගෙඩියක් එනවා වගේ, යකඩ බෝලයක් එනවා වගේ තේරෙන්න පුළුවන්. එතන ඇවිල්ලා සමහරලාට උගුර හරියේ ඔළුවෙන් යන්න එනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ වගේ දෙයක් ජීවිතේ ඇති වෙනසක් ඇති වෙන්න පටන් ගත්තොත් මොනවා හරි ඒ වෙලාවවලදී බය වෙන්න හොඳ නැහැ. නිර්භයව ඉන්න ඕනේ. දැන් මේ දරුවා කියනවා 20 වතාවක් විතර. අර දහම්සොර රජුරුවන්ගේ කතාව පුතේ කඳ උඩට යනෝ පල්ලෙහාට පණින්න බලනෝ ආයි පස්සට එනෝ මන් නැති වුණා බණපදේ කවුද කියන්නේ කියලා කවුද අහන්නේ කියලා හිතෙනවා. ඉතින් ඒ අවස්ථාව මේ පුතා මේ විඳලා තියෙන 20 වතාවක් විතර. මම ඒ සමයේදී தත්ත්වය අවබෝධ කරගනිද්දී මම 20 වතාවක් නන්නේ 3-4 වතාවක් විතර කන්දෙන් පල්ලයට ගිහින් බලනවා යට යකා ඉන්නේ. බණපදේ යකා තමයි කියන්නේ. මේ පල්ලයට පනින්න බලනවා ආයි එනවා පස්සේ. කණ්ඩියටම යනවා ලිස්සල වැටෙන්නත් හදනවා ආයි එනවා පිටිපස්සට වට බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි එක දවසක් උන්නමලා ඕන එකක් කියලා පැනනවා. උන්න පැනපු දවසේ තමයි වෙනස තියුනේ. තේරෙනා නේද? ධර්මයේ පේන්නේ යකෙක් වගේ. ඒ කියන්නේ මරණයට පත් වෙනවා වගේ තමයි පේන්නේ අපිට. ඇත්තටම මරණය නෙමෙයි අපිට ලැබෙන්නේ තෙන්දි ජීවිතය. ඒ නිසා තවත් හිතන්න එපා තමන් මරණයට පත් වෙනවා මට සියල්ල අහිමි වෙනවා කියලා හිතන්න එපා. බය නැතුව මේ මරණයට මුහුණ දෙන්න. ඒකට මරුණත් මැරෙද්දෙන් කියලා ඕන එකක් කියලා ඉඩ දෙන්න ඕන. ඒක මානසික මරණය. ඒකට කියන්නේ කෙලෙස් පරිනිර්වාණය වීම. ඈ කෙලෙස් පරිනිර්වාණය. එතන තමයි කෙලෙස් තියෙන්නේ. කෙලෙස් පරිනිර්වාණයට ඉඩ දෙන්න ඕන. කෙලෙස් මරණයට ඉඩ දුන්නාම අපිට ජීවිතය කියන එක ලැබෙනවා. ඉතින් පින්නතුනේක ඉතාම හොඳ දෙයක්. ඒ අවස්ථාවන්වලදී බය වෙන්න එපා. ගොඩක් අය ඒ අවස්ථාවන්වලදී වෙනසක් ඇති වෙනවා කියලා බය වෙලා තියෙනවා. එහෙම බය වෙච්ච නිසා ඒ දරුවා ඒ අභියෝගයට මුහුණ දෙන්න ශක්තිය රැස් කරගන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. බලනකොට වාර 20ක් විතර වරින් වර එද්දී ආයි පස්සට ගිහිල්ලා හැබැයි වටිනවා. අර පළවෙනි වතාවෙම කොහොම හරි අපි හරි ළඟ ඉඳලා එතනින් අතහරින්න කියලා ඒක තල්ලු කරලා දාලා අවබෝධයට පත් කරනවා. නමුත් මේ විදියට කාලයත් එක්ක තමන්ම මනසෙන් ස්වාස්සාහයෙන් විදර්ශනාවේ යෙදিলা ශක්ති සම්පන්නව ධර්මයෙන් පිබිදෙන එක මම හිතනවා අර ෂණිකව අවබෝධ කරගන්න කෙනෙකුට වඩා ප්‍රබල අවබෝධයක් සමග එයා මේ පුබුදුන්නේ. වටපිටාව තේරුම් අරගෙන පුබුදින්නේ හොඳටම. ඒක ශක්තිමත් අවබෝධයක් බවට පත් වෙනවා. ඉතින් එතුමිය දැනට ගුරුතුමියක් හැටියට වැඩ කරනවා. අධ්‍යාපනය ලබා දෙනවා මම හිතන්නේ පොඩි දරුවන්ට. ඒ දේවලුත් ලබා දෙද්දී ඉතින් ඒ තුමිය යම් සැනසෙල්ලක ඉන්නෝ පොඩි පොඩි බාධක ටිකක් ඊට පස්සෙත් මනස තුල ඇති වෙන ස්වභාවල් තියෙනවා කියලා අපි මතක් කරා. ඒව ගැනත් දැන් අවධානයෙන් බලාගෙන ඉන්නෝ. ඒ කියන්නේ තමන් ලැබුවේ මොකද්ද කියලා ඊළඟට හොයලා බලනවා. තමන් ලැබුවේ මොකද්ද, තමන්ට ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා ඒක අපිට ගණන් හදන්න බෑ. අදත් මට ලබාගත්ත දේ ඒක විඳින්න බෑ. ඒ සහනය විඳිනවා, ඒක විඳින්න බෑ. තේරෙනව නේද? ඒ සහනය විඳිනවා. නමුත් ඒ අවබෝධ කරගත්තේ මොකද්ද කියන එක විඳින්න බෑ. ඒක ආවේදිතයි. ඒක ගොනු කරන්න බෑ, ඒක ඕනෝට වඩා බුද්ධි කරන්න බෑ. දැන් බුද්ධියට ගැට ගහලා වචනයක් එළියට දාන්න කිව්වොත් ධර්මය කියන්නේ මොකද්ද කියලා කියන්න බෑ. ඒකට අපිට කියන්නේ වචන නැහැ කියලා තමයි කියන්නේ. වචන නැහැ, දෘෂ්ටි නැහැ, සංකල්ප නැහැ, මෙතන කිසිම උත්සාහයක් නැහැ, සතියක් නැහැ, සමාධියක් නැහැ කියලා වුණත් කියන්න පුළුවන්. මොකද නැහැ කියන එකේ තේරුම උපාදානය නැහැ කියන එක. කාලේ නැහැ කියන එක. ඒ නිසා ඒව වචන වලට ගොනු කරන්න, බුද්ධිමය වශයෙන් වචන වලට ගොනු කරන්න හැදුවොත් ගොනු කරන්න බෑ වෙන තුනේ. තර්කයෙන් තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ස්වභාවය තියෙනවා. ඊළඟට අපිට සිතුවිලි පාලනය කරන්න අවශ්‍ය නැහැ. සිතුවිලි පාලනය කරන්න ගියොත් එimhe සිතුවිලි ඕන් තරම් එනවා. සිතුවිලි අපි කෑ කරන්න නැතු වෙනවා, ගණන් ගන්න නැතු වෙනවා. දැන් මේ නගරේ ඕන තරම් වාහන යනවා. දැන් අපි මෙතන සැනසෙල්ලෙන් ඉන්නවා. ඇයි ඒ? අපි අරව ගණන් කරන්න යන්නේ නැහනේ. ඈ කොළඹ මේ වෙනකොට විශාල ට්‍රැෆික් තියෙන වාහන යනවා. අපිට ඒක පීඩනය දෙනවද? නෑ, අපි මේට වෙන පාඩු ඉන්නවා. ඒ වගේ මේ ඇස් වලට කන් වලට ඕන තරම් දේවල් ඇහෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. ඈ සිතට නොයෙකුත් අතීත සිතුවිලි ධාමයන් මේ එන්න පුළුවන්. අපි ඕක මනින්න යන්න ඕනේ, ගණන් හදන්න යන්න ඕනේ. ඒක ආව ගියා එතන 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 ඒවා බිදි බිදි නැටිවි යනවා. තමන්ට සීනාසිලා ඉන්න පුළුවන් කම තියෙනවා. කායික නිරෝගීකම වැදගත් වෙනවා මානසික සුවතාවයට, මානසික සුවතාවෙන් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ දෙපැත්තම ආරක්ෂා කරන්න ඕන. මේ දෙපැත්තම රැක ගන්න ඕන. දැන් ඔය දියවැඩියාව එහෙම තියන අය මෙහාට එනවා. ඒ ඇත්තන්ගේ සීනි එහෙම වැඩි වුණාම සිතිවලියලි වේගය සහ කන්ට්‍රෝල් එක අමාරු වෙනවා. එතකොට ඒ ඇත්තන්ට දැනෙනවා වේගවත් සිතිවිලි ධර්මයක් තියෙන තරහක් යනවා කියලා තේරෙනවා. හැබැයි තරහ උපාදාන වෙන්නේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට. ධර්ම අවබෝධය නොවිච්ච අයට උපාදානය වෙනවා. තේරෙනනේ? තරහ උපාදානය වෙනවා. ඒක සීනිකාරයන්ට, අරිසස්කාරයන්ට එහෙම ගේන් තියන්නේ කරේ. එතකොට ඒ උපාදානය සිද්ධ වෙනවා. ඒක කායික පැත්තෙන් සිදු වෙන දෙයක්. නමුත් උපාදාන වෙන්නේ නැහැ අරගේ. ඒ නිසා හොඳයි. අනිත් අයට වගේ උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි විෂමතාවයක් පෙන්නනො නැත්නම් ඒක කායික ස්වභාවය තුළම සිද්ධ වෙන දෙයක්. ඉතින් තම තමන්ගේ ඥාන ප්‍රභාවය අනුව තමයි ධර්මය තෝරගන්නේ. එතකොට ගැටලු ඇති වෙන එක, විනීම ඇති වෙන එකත් හොඳයි කියලා කිව්වා. එතකොට ඒ තුලින් තමයි ධර්මය තේරුම් ගන්න කියලා කිව්වා. ඒක ඇත්ත. තමන්ගේ මනසම තුළ ඇති කරන ස්වභාවයක් උගන්වනවා. තමන්ගේ ධර්මතාව උගන්වනවා. තමන්ට කරුණු කාරණා කියලා දෙනවා. ඒකට තමන්ම තමන්ගේ පොතක් බවට පරිවර්තනය වෙනවා. තමන්ම තමන් කියව ගන්නවා. ඒක බොහොම සීමා සහිතව කරන්න ඕන. නිර්වාණ ධර්මය කියන එක හරියට තේරුම් ගත්තාම ඒක සුවයි. ඒකට අපිට කොටු කරලා වැට ගහන්න බෑ. බෙදලා වෙන් කරන්න බෑ. අයිති කර ගන්න බෑ. ඒකට ගණන් හදන්න අපේ මොළේට කිට්ටු වෙන්නවත් බෑ. ඈ දැන් අපිට පුළුවන් මහා පෘථුවිය අරගෙන ඉවරලා අපේ මොළේ ඇතුළට දාන්න. දැන් ඒක විශාල දෙයක්නේ. එතකොට සද්ධර්මය කියන්නේ විශ්වීය ස්වභාවය කියලා කියන්නේ ඒක මේ දැනුමට සංඥාවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සංඥාවත් අරගෙන ගිහිල්ලා ඒක අපි ගන්න හැදුවොත් එමේ ඒක නිකන් මේ මහා පෘථුවිය සවලෙන් අයින් කරන්න හදනවා වගේ වැඩක්. අපේ සංඥාව කියලා කියන්නේ පින්නතුනි සවලක් වගේ පොඩි හැන්දක් වගේ එකක්. මේ ධර්මතාවය කියන්නේ මහා පෘථිවිය වැලියට ගන්නට දෙයක්. එතකොට මේ හැන්දට, මේ සවලට මේ අභියෝගය කරන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන විශිෂ්ට ඥානෙ නිරන්තරයෙන් ධර්මයේ තේරුම් ගන්න විශිෂ්ට ඥානෙ. ධර්මයේ තේරුම් කරගන්නේ අදිචිත්තේ. ඒක සාමාන්‍ය චිත්තයෙන් ඒක තේරුම් කරගන්න ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න යන්නේ. සාමාන්‍ය බුද්ධියෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. විශිෂ්ට ඥානයෙන් තේරුම් ගන්නවා. විශිෂ්ට ඥානයෙන් දකිනවා නිසා ඒක සාමාන්‍ය බුද්ධියට ගලපන්න කොයි වෙලාවකවත් යන්නේ නැහැ. නිකන් ගලපන්න බලන්න යනවා. නැත්තේ නෑ. මුගලන් හාමුදුරුවන්ටත් හිතනවා කියනවනේ භවයේ කෙලවර හොයන්න ඕන කියලා. එතකොට මුගලන් හාමුදුරුවන්ට එහෙම හිතුණා නම් අපිටත් පොඩි පොඩි කට්ටක් කන්න හිතෙනවා. එක එක ඒවා අධ්‍යයනය කරන්න හිතෙනවා. අධ්‍යයනය කරලා යා මේ පාඩමක් ඉගෙන ගන්නවා. ඒකේ ස්වභාවය, ඒ භවයේ කෙලවර කියන හේතුව නිවන් අවබෝධ කරගත්ත. ඒ නිවන් අවබෝධය තුළ වපසරය, ඔන්න ඕකයි භවයේ කෙලවර කියන්නේ. ඒ වපසරය හොයන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ දේශනා කරා මුගලන් ඕක හොයන්න බෑ කිව්වා. ඉතින් හොයනවා 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 හොයනවා, මෑට හොයාගන්න බෑ අවසානේ. ඒත් ඉන්නවා. අවසානේ බුදුරජාණන් වහන්සේම හස්තේ තියලා නැගිටින්න කියලා අවදි කරලා ගත්තා. නමුත් වෙන කතාවක් අපේ ජනප්‍රවාදයේ තුල තියෙන්නේ, භවයේ කෙලවර හොයන්න මෙහෙම ගියා. අවසානයේ දවස් ගාණක් ගියාට පස්සේ උන්වහන්සේ පිරිනුවම් පාන්න හැදුව ගල් පොත්තක් මවාගෙන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දික්කලාතක් ලං කරනවා වගේ ගත්තා. හැම කතන්දරයක් තියෙන්නේ. නමුත් ඒ භවයේ කෙලවර හොයන්න ගියේ මේ ශරීරයෙන් මෙහෙම ගියේ නෑ. මොකද මෙහෙම යන්න බෑ, ඔක්සිජන් නෑ මේ පොඩ්ඩක් උඩට යනකොට. තේරුණාද? එහෙම යන්න බෑ. මේ මෙතන ඉඳන් ගියේ, මෙතන ඉඳන් හොඳට ඔක්සිජන් තියෙන පොළොවේ ඉඳන් ගියේ. පොළොවේ ඉඳගෙන ගියේ. ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ මේ මොගලන් නැගිටින්න ඕගේ කෙලවර හොයන්න බෑ, මාත් හොයලා ආවේ හොඳට කියලා. ඈ ඔය කෙලවර හොයන්න බෑ. ඒකෝර මේ ආර්ය මාර්ගයට භූමියට පත් වෙන අයට මේ ඔක්කොම ක්ලික් වෙනවා. තැන් තැන් ඔක්කොම අහු වෙනවා පිළිතුරේ. ඈ දැන් එතකොට මේ සෝහන් වෙච්ච කෙනාට, සකදාගාමි වෙච්ච කෙනාට, අනාගාමි මොකුත් මේ වෙනස් වෙනස් දේවල් නෑ කරන්නේ. මොකද එකම දේ පංච උපාදානස්කන්ධේ නිදහස් වීම විතරයි තියෙන්නේ. දැන් සංඥාවට නැඹුරු වෙන ස්වභාවය අඩු වෙන තරමට තමයි යා එච්චර වෙන්නේ. සංඥා උපාදානය වෙන තරමට. දැන් අපි සිතුවිලි අල්ලගන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි සංඥා උපාදානයක් එතන සිද්ධ වෙන්නේ. වේදනා උපාදානයක් එතන සිද්ධ වෙන්නේ. මෙයා අනාගතේ ඒ දිගට දිගට දියුණු වෙනවා කියන්නේ ඇස උපාදානය, කන උපාදානය, නාසය උපාදානය, දිව උපාදානය, ශරීර උපාදානය සහ මන උපාදානය සම්පූර්ණයෙන්ම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනවා. එතකොට අර ගිනි කන්දක් සිසිල් වීගෙන සිසිල් වීගෙන යනවා. ඉතින් සිසිල් වුණාට පස්සේ ගිනි ගන්නා වූ ස්වභාවයන් පේන්නේ නැති වෙනවා. ඉතින් මේ ලෝකේ ස්වභාවයක් තමයි පින්නතුනේ, ගොඩාක් සීතල වුණොත් ගිනි ගොඩක් ගහගන්න හිතෙනවා, ගොඩාක් රස්නේ වුණොත් AC එකක් දාගන්න හිතෙනවා. දැන් මෙර රටවල් වල ගිනි ගොඩක් ගහගෙන ඉන්නෝ මේ වෙලාවේ, අපි මෙහි AC එකක් දාගෙන ඉන්නවා. ඉතින් මේ ජීවිතය කියලා කියන්නේ ගිනි ගොඩක් වෙන්නේ නැති, ගොඩාක් සීතලේ ගල් ගැහෙන්නත් බැරි එකක්. ඉතින් ජීවිතේ සමහර ගැටලු එහෙම නැති වුණාට පස්සේ ඔයත්තන්ට මෙහිදී සමහරලාට ප්‍රශ්නයක් තිබ්බනම් හොඳයි කියලා. ඒ තරමට ප්‍රශ්න නැති වෙනවා වෙනතුනේ. මට හිතිලා තියෙනවානේ නිකන් ඉන්නේක මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තනම් ෂෝක් කියලා. ඒ ප්‍රශ්නයක් නැත්තටම නැති වෙනවා. ඒ කියන්නේ සීතලේ ඉන්නකොට පොඩි ගිනි ගොඩක් ගහගන්න හිතෙනවා. දැන් නම් නෑ. ඒ දවස්වල අධ්‍යයනය කරලා බලලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සෙකුට ඕනම දෙයක් දරා ගන්න බෑ. දැන් මේ AC එක උනත් වැඩි වුණාම දරා ගන්න බෑනේ. එතකොට අඩු කරන්න කියන්නේ ඒකයි. එතකොට සැනසille උනත් දැන් මේ සම්පූර්ණ විදීම් සංඥා යෝමෙ ඔක්කොම ගන්නේ නැතුව ඉන්න ස්වභාවයක් ඉන්නවා. එතකොට තියෙනවා එතන නිරෝධයක්. නමුත් ඒකත් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ දැන් ඊළඟට ඒකනේ මහරහතන් වහන්සේලා ඒකම විඳ විඳ හිටියේ නෑ උන්වහන්සේලා. බහුජන හුතාය, බහුජන සුඛාය, ඕ මේ දේව මනුස්සය කියලා මේ දෙවියන්ට මිනිසුන්ට යහපත මිනිස බොහෝ දෙනාගේ යහපත මිනිස ඔන්න අනුශාසනා කරා, ගමක් ගමක් ගාන වැඩම කරා. ඒ වගේ දේවල් කරේ ඒකයි. ඒ තමම දැන් තමන් එතෙන්ට පිහිටන්න පුළුවන් ගුණය ඇති වුණාට පස්සේ එතනම සුවය ඉඳගෙන පාඩුවේ හිටපු උත්තම සේවය කරපුවා ඉන්නවා. නමුත් මෙතන තියෙන ඥානයක් දර්ශනයක් නිසා මේ කැඩෙන්නේ බිඳෙන්නේ හැලෙන්න මනසක් නැහැ වෙනතුන. තමන් ළඟ තියෙන දර්ශනයක් තියෙන ඥානයක් තියෙන ඒ නිසා ඒ තුළ අභියෝගයක් නැහැ. වෙන ඒවයි තියෙන එක්තරා සමාධියක්. සමතේ තියෙන එක්තරා සමාධියක්. ඥානයක් නෙමෙයි තියෙන්නේ. එතකොට සමාධි බිඳෙනවා. ප්‍රඥාවෙන් තොරයි. එළියට ගිහිල්ලා ආපු ගම බිඳිලා. පිරිහිලා ගිහිල්ලා. කවදාවත් ඒක පිහිටවන්න බෑ. මේක සමාධියෙන් පිටින් දෙයක් නෙමෙයි, මේක ප්‍රඥාවෙන් පිටින් දෙයක්. මෙහි තුල සමාධියක් තියෙනවා. මේක තියෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියන කෙටි එක හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අරමුණක බැස නොගත් සමාධිය. ඔන්න ඔතනින් ඔය සම්මා සමාධිය තෝරගන්න යන්නකෝ. අරමුණක බැස නොගත් සමාධියක් තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඒක අවේදිතයි වෙනසරේ. ඒක අවේදිත වුණාම මෙච්චර කාලයක් විඳපු කෙනෙකුට ඒක සුවද නැද්ද? සුවයි. අන්න ඒක තමයි ධර්ම රසය කියලා කියන්නේ. ඒක විඳින්න යන්න හොඳ නැහැ. ඒක සංඥා කරන්න යන්න හොඳ නැහැ. ඒක ඒක විඳින්න ගියොත් කියන්න ගියොත් ඒක නැති වෙනවා. ඒක අපූර්ව අන්දමකට ජීවිතේ ලැබෙන දෙයක්. අහවල් ක්‍රමයකට, අහවල් විදියකට, අහවල් හැඩගැස්මකට ඉදිද්දි සම්මා සමාධිය තියෙනවයි කියලා කියන්න බෑ. මොකද කිසිම හැඩයකට නැති එකක් ඒක. සම්මා දිට්ඨිය කිසිම හැඩයක් නැහැ, සම්මා සංකප්පයේ කිසිම හැඩයක් නැහැ, සම්මා වාචාවේ කිසිම හැඩයක් නැහැ, සම්මා කම්මන්තේ කිසිම හැඩයක් නැහැ, සම්මා ආජීවයේ කිසිම හැඩයක් නැහැ, සම්මා වායාමයේ සති සමාධිවල කිසිම හැඩයක් නැහැ. අර කිව්වා වගේ මේ දරුවා කිව්වා වගේ එක්තරා සීමාවක්, කොටසක්, බවුන්ඩරි එකක් දක්වන්න පුළුවන් කමක් නැහැ. හැඩයක් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ටිකක් ගැඹුරින් මේ පුතා හදාරන එවිට ගොඩක් ගැඹුරින් මේ කාරණා පිළිබඳ තේරෙන්න පටන් ගන්න. එතකොට ඒ සෝය තමන්ට වඩා වඩාත් සෝය බවට පත් වෙයි. ඉතින් අපි මේ දර්ශනයෙන් ඉදි ගොඩක් අය තරහ වෙයි. ඒක එහෙම තමයි. ඒක අපේ වරද නෙමෙයි බුදුතුමනි. යම් කෙනෙකුට එතන ඒක දරන්න බැරි වෙනකොට එයා තරහ වෙනවා, අමනාප වෙනවා. දැන් අපි හිතමුකෝ මාළුවේ ගොඩට ආදිනවා. ඒතකොට මාළුව සන්තෝෂයිද? සන්තෝෂයි නෑ. උතරාගෙන උහායි පයින් වතුරට ගිහිල්ලා. එතකොට අපි කෙනෙක් සද්ධර්මයේ පිහිටියාම සමහර කෙනෙකුට ඕ බාල මට්ටමකට හිතන කෙනෙකුට මෙයව දිරවන්නේ නැති වෙනවා. ඒක තරහ වෙනවා. ඒක කරන්න දෙයක් නෑ. එතකොට ඒක කල්යාණ මිත්‍රයා හරි වේවා, දෙන්න හරි වේවා, තමන් තනිව හරි වේවා, තමන්ගේ දර්ශනයක් තුල තමන් ජීවත් වෙනවා නිසා තමන්ට හරියන්නේ නැති පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්නට යෙදෙන්නේ නෑ. එහෙම සිද්ධෙන්නේ නෑ. වුන් අයින් කළා දානවා. දැන් මගේ කාලේ හිටපු යාළුවෝ නේද කියලා මං ගිහිල්ලා කතා බහ කරන්න ගියාම ආපු මේ යක්කු යාළුවෝ නෙමෙයි මාළුවෝ කියලා තේරෙන පස්සේ ටික ගානේ ධර්මයක් නැහැ. දර්ශනයක් නැහැ, ධර්මයක් නැහැ. ඉතින් මං කල්පනා කරනවා අනේ දෙයියනේ මං හිටියනම් මුංගේ ගණේම නේද මාත් කියලා. ඉතින් හොඳ වෙලාවට මේ යක්කු දාලා ආවේ කියලා මේ දහස් වාරයක් සන්තෝෂ වෙනවා වෙනතුනේ. මොකද ඊළඟට එයාගේ ඥාති බවට පත් වෙන්නේ මේ ධර්මයේ මාර්ගයේ යන කට්ටිය. ධර්මයේ ඥානය දිනු කරගන්න අය තමයි ඥාති, මිත්‍රය, හිතයිසිය අය කියලා. විශ්වාසා පරමාඥාති. එතකොට සද්ධර්මයේ ඥාතීන්, ඒකනේ බුදුහාමුදුරු පුත්‍රයෝ කියලා බවට පත් කරේ. යවකන පුත්‍රයෝ බවට පත් වුනේ බුදුහාමුදුරුවන්ගේ කවුද? මාර්ගඵලලාභීන් අය. ඉතින් මමත් බුදුහාමුදුරුවන්ගේ පුතෙක්. තේරුණා නේද? තේරුණා නේද? ඈ බුදුහාමුදුරුවන්ගේ දේනියෙක් වෙන්න, බුදුහාමුදුරුවන්ගේ පුතෙක් වෙන්න, බුදුහාමුදුරුවන්ට සැබෑ ලෙස තාත්තා කියලා කතා කරන්න පුළුවන්, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නැමැති කුසෙන් උපදින්න ඕන. ඒක භාග්‍යයක් නෙමෙයි. එතකොට ධර්මයේ නොදැක්ක අය කාගේ දුවෙක්ද? ඈ මාර්යාගේ දුවෙක්. මාර දුවවරු ධර්මයේ නොදත් සියලු දෙනාම මාර දුවවරු, මාර පුත්‍රයෝ. මාර අදහස් ඒගොල්ලන්ට තියෙන්නේ. ඈ බුදු පුතුන් එන්නේ, බුදු අදහසක් ඇති වෙන්නේ, බුදු දැක්මක් ඇති වෙන්නේ, තථාගත දැක්මක් ඇති වෙන්නේ මේ ධර්මයේ දැක්කයිද විතරයි. ඒ නිසා ජීවිතේ ලැබෙන අතිශය දුර්ලභ දෙයක්. සක්විති රජකම ගන්නවට වඩා, ලෝකාධිපත්‍ය රාජ්‍යයට වඩා සෝතාපට්ටි ඵලම් වරම ඉතාම වටින දෙයක් කියලා බුදුවරු උදාහණය කරන්නේ ඒකයි. ඒ නිසා රජකම පැත්තකට දාලා රැකියාවකට වැය කරන කාලය, පැය 8ක කාලය වුණත් මේ ධර්මය වෙනුවෙන් වැය කරලා අප්‍රමාදීව දකින්න, දැක්කොත් ඒ සතුට මේ දරුවට වගේම ඒ දකින කෙනාට තියෙනව පෙන්නතෝනේ. ඉතින් සැනසීමේ ප්‍රවණතාවය හොඳ වෙනව, උසස් වෙනව. හැබැයි අර කිව්වා වගේ කුඩා කුඩා දේවල් නැත්තේ නෑ. එහෙම නැති වුණොත් ඒ මිනිස්සෙක් නෙමෙයිනේ. ඒ වගේම මේක ඒකේ සැබෑ ස්වභාවය අඳුන ගන්න බැරි කමකුත් නෑ. නරක චේතනාව, හොඳ චේතනාව, හරි දේ, සාධාරණත්වය, ඒව බැරි කමකුත් නෑ. එනත් පුළුවන් මේ සැබෑ ගෞරවය, මේ සැබෑ විහපත, මේ කියන ඒ ඔක්කොම තේරෙනවා. නැත්ති නෑ. ඉතින් අපි ඒ දුවට තවත් ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට ඒ තියෙන කොටස්, ඒ දරුව දන්නව හදා ගන්න ඕන කොටස් ඒ දියුණු කරගන්න තව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මොහොතේ තමයි උදසන්නයි. පින්නතුන් ඒ වගේම විදවල වල ඉන්න පින්නතුන් සීල දෙනා මේක රාසී කරගෙන නිවෙන මඟක් ඉගෙන ගන්නවා. ඉතින් මේකට කවුරුත් කියන්න එපා, විකෘති කරනවා කියලා කියන්න එපා. කටේ දත් ටික හැලේවි. අහිංසකයි, අපි දුප්පත් නේද, අපි අසරණයි. මේ සසර මේ නිවීමක් හොයන්න අපිට තේරෙන විදියට අපිට ලොකු ලොකු පඬිත වාක්‍ය නෑ. ඒව ඉගෙන ගන්න මේ තියෙන පොත් ඔක්කොම අරගෙන අර්ථයට ඉගෙන ගන්න. ත්‍රිපිටකය දැන් කියවන්න හරි අමාරු නෑ. මොබයිල් ෆෝන් එකට ඇප් එකකින් ගන්න පුළුවන්. ත්‍රිපිටක කියලා ඇප් එක සර්ච් කරන්න එනවා. ඒව බලන්න, ඒව ඉගෙන ගන්න, තේරුම් ගන්න, මේ ජීවිතේ තේරුම් කරගන්න උත්සාහය. මේ ධර්මයේ වැදගත්කම තියෙන නිරෝධය පැහැදිලි කරනවා. නිරෝධයට උපකාරක වෙන්න දැන් මිනිස්සෙකුට අතාරින්න අතාරින්න කියනවා. අතෑරලා කොහාටද වැටෙන්නේ හාමුදුරනේ කියලා හුවාම කියන්න තැනක් නැහැ. අන්න එතෙන්දී අපිට තියෙන තැනක් පෙන්වන්න. අන්න ඒ නිරෝධ මාර්ගය තමයි පෙන්වන්නේ. ඉතින් අපේ හාමුදුරුන්ටත් ගිහියරුන්ටත් කියන්නේ කිසි කෙනෙක් විවේචනය කරන්න එන්න එපා මාර්ගඵලයක් දකින්න නැතුව. සෝවාන් මාර්ගපස්ත පලස්තවත් වෙලා ධර්ම විවේචනය කරන්න එන්න, අරිහත් වෙලා ඉන්න ධර්මයේ විවේචනය කරන්න. එහෙම නැතුව එන්න එපා. ඒ නිසා ඒ සත්‍ය අවබෝධයෙන් තොරව විවේචනයන් අපි බාරගනු නොලැබේ. මොකද අන්ධ විවේචනයන් බාරගන්න පුළුවන් කම නැහැ. ඔය ඇත්තොත් ඒ අන්ධ විවේචකයන්ට හොඳ උත්තර දෙන්න ඕන පිළිතුරක්. ඒ නිසා ධර්ම මාර්ගයේ යන උදවිය මේ හුදෙක්ම හොඳම හොඳ අයත් නෙමෙයි, නරකම නරක අයත් නෙමෙයි, මොනම චරිත ස්වභාවයක්වත් නැති කෙනෙක් ඕනම චරිත ස්වභාවයකට එන්නත් පුළුවන් කෙනෙක්. තේරුණා නේද? කිසිම චරිත ස්වභාවයක් නැති කෙනෙක් ඕනම චරිත ස්වභාවයකට එන්නත් පුළුවන් කෙනෙක්. තත්ත විපස්සන එන විදියට බැට්මන් ඉතින් හරි ගැස්සෙලා ඉන්න ඕන බෝලේ කොහොමද එන විදියට කියලා පහර දෙන්නනේ තමන් එනේ විදියට. ඒ විදියටයි ජීවිතේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ අපිට වෙන ක්‍රමයක් නැහැ මේ ලෝකේ වටහා ගන්න. මොනවද අපි පින්නතුන්ට තියෙන සක සංකා සක කුකුස් මොනවද තියෙනවද? මොනවද අද දේශනාවෙන් ඔබ අදිෂ්ඨාන කරගත්තේ? ජීවිතය අවබෝධය පත් නොකරගත් අපේ පින්නතුන්ට අදිෂ්ඨානයක් ඇති කර වුණාද මටත් මේක දකින්න පුළුවන් කියලා? ඒ අදිෂ්ඨානය තියෙන්න ඕන. අවසාන චිත්තයට ඇවිල්ලා ඒ චිත්තේනුත් ගැලවිලා විශ්වයට මුසු වෙන්න, විශ්වය සමග එකතු වෙන්න ඕන. ඒක හරියට මම උදාහරණ දක්වලා තියෙනවා අර අයිස් කැටේ අවුෙන් තිබ්බහම කැටේ ඒක දියර බවට පත් වෙනවා නේ. හරි. තව තිබ්බහම අවුවේ දියර වාෂ්ප බවට පත් වෙලා තැටිය විතරයි අවසානේ තියෙන්නේ. ආන්න ඒ වගේ. ඔබේ සිත මේ වෙනකොට ඝන අයිස්කුලියක් නම් අයිස්කුලියක් නෙමෙයි ගල්ගෙඩියක් වගේ දෙන්නේ. ඒ ගල්ගෙඩියක් නම් ගිනි බෝලයක් නම් ඔය ගිනි බෝලේ හිමින් සැරේ ධර්මයට විවෘත කළාම ඔක දිය වෙනවා. දිය වෙලා ගිහිල්ලා අර තිබුණු මානසික පීඩන සංවේග සියල්ල වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙලා ගියාට පස්සේ තැටිය විතරයි ඉතුරු වෙන්නේ. මොකද තැටිය? තැටිය කියන්නේ මේ ඉන්ද්‍රියන් හය. තැටිය තියෙනවා. තැටිය ඔය තිබුණායි. ඈට රූප පේනවා. ඉතින් මට මොකෝ? කණ්ඩ ශබ්ද හෙනෝ මට මොකෝ? දුටුව දුටුව පමණයි යෝගයි. හැබැයි අරක වාෂ්ප වුණාට පස්සේ ඉබේ වෙන වැඩක් මේක. නැත්නම් අපි උදුවේ මට මොකෝ කියේ ගෙදරට වෙලා ඉන්නේ. නමුත් මේක සම්මුතියට ගන්න නැහැ හොඳේ. සම්මුතියට ගන්න නැහැ. නැත්තං ඒ මාත්‍ය ගහින් වැටුණා කියලා ඇවිල්ලා ගම මට මොකෝ කියලා නේද? ඊදාසි පුතාලහයි අරි බණක් නේ අපේ අම්මට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා වෙයි මේවන් පිළිගන්න ස්වභාවය නැති වෙනවා. හරි සන්තෝෂේ කියන්නේ වෙනතුනේ මම මේ කතා කරන මේ වචන මොනවා හරි මම නොහිතනේ කතා කරන්නේ. මම හිතලා කතා කරන්නේ මට මගේ ගුරුවරයා උගන්වපු විදිය. හිතන්න නැතුව කතා කරපන්. ඒව තමයි ඇත්ත. හිතලා කතා කරපන් ඒව තමයි පච. පච ප්ලෑන් කළනේ කියන්නේ. ඔයගොල්ලෝ බොරු එහෙම කියලා තිනවනේ. ඒ ප්ලෑන් කළා නෙවෙයිද පච කියන්නේ. පච ප්ලෑන් කළා කියනවා වරදිනවා. ඒක නේද වෙලා තියෙන්නේ. ඕන තරම් අහු වෙන වෙලාවල් තියෙනවා. අල්ලන්න. ඉතින් ඒ නිසා හිතන්න නැතුව කතා කරන්න කියලා තියෙන්නේ. මේ හිතන්න නැතුව කතා කරන දේවල් වලින් පුදුමයි කියලා කියන්නේ මොනම හරි ප්‍රයෝජනයක් ගන්නවනේ. මොනව හරි ප්‍රයෝජනයක් ගන්නව කවුරු හරි කෙනෙක්. දැන් ඒ දුවා කලින් දවසේ ප්‍රකාශ කරද්දි මතක් කළා ඒක සාටක බවගේ දන් දීම ගැන ස්වාමීන් වහන්සේ දේශනයක් කරා. මම ඒක දේශනාවේදී මම හිතුවා මමත් සියල්ල දන් දෙනවා කියලා. ශාසනයේද සියල්ල තියෙන දේවල් ඔක්කොම දන් දුන්නා කියලා හිතනවා කිව්වා. ඒක සාටක බමුණා වගේ. දැන් බලන්න අර එතෙන්ට හිත හදාගන්න මේ බණපදේ උපකාරක වුණා. නැත්තම් පිටරටක හරි කොහේ හරි ඉන්න කෙනෙක් කියනවා ඇවිල්ලා මම අහවල් වචනේ මම අවදි වුණේ හාමුදුරුවනේ කියනවා. ඒක සන්තෝෂයි. ඒතකොට මේ එක වචනයක් කවුරුන් හෝ ඇහිඳගෙන විමුක්තිය සඳහා තමන්ගේ මානසික සුවතාවය සඳහා එක් කර ගන්නා ස්වභාවය වුණා. මේක සතුටක් පෙන්වතුනේ. අර සතර සම්‍යප්පදානය හැමතිස්සෙම වඩන්න ඕන පෙන්වතුනේ. මං අදාද මේ ගෝර භයංකාර මනසින් ගොඩ එන්න ඕන. සසර කියන්නේ ඈත තියෙන දෙයක් නෙමෙයි. මේ මොහොත තමයි සසර. මේ පැවැත්මේ පවතින්නේ සසරේ. ඒ මේ මොහොතෙන් ගොඩ එන්න ඕන. මේ සසරින් ගොඩ එන්න ඕන කියලා කල්පනා කළා කටයුතු කරනවා. අනේ කටයුතු කරනකොට ඒ තනත්තාට ඒකාන්ත වශයෙන් යම් දවසකදී ඒ විශ්වයේ සුදුසු අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ආයතන්ට උපතක් තියනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ, අහුවෙන්නේ නැහැ එහෙම එකක්. නමුත් ඒක එතනින් එහාට ගියපු දහම් සභා මණ්ඩපයකදී කතා කරන්න පුළුවන් ගැඹුරු සිද්ධි ධාමයක් වෙනම තියෙනවා. අතටපත් නිවන් පසකර දාසසරට බසින බෝසත් චරිතවල තියෙන ස්වභාවය ඒක වෙනම කතාවක් තියෙනවා ඒකේ. ඒව තියෙන අදිෂ්ඨාන පරිදි කර්ම බලය අවශ්‍ය කරන කර්ම ශක්තිය සසරෙන් ඇති කරන එක නෙමෙයි, තමා විසින් ණය කරලා යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒක වෙනම එකක්. නිවන් දැක කියලා මෙතනින් එහාට තමන්ට ආත්මයක් ඕනේ කියලා හිතන කෙනෙකුට බැරි කමක් නැහැ. මෙතනින් එහාට ආවේකට යන්න ඕමනයි කියලා හිතනකොට යන්නත් පුළුවන්. දැන් අපි හිතමු කෙලින්ම කවුරු හරි නිවන් අවබෝධයට පත් වෙලා එයාට හිතනවා දැන් ආත්ම භාවයක් ඊළඟ ඕන කියලා. එයාට මොකක් හරි හේතුවකට එතකොට ඒක ලබා දෙන්නේ නැත්නම් විශ්ව සාධාරණයක් එතන නැහෙනේ. ඒක තියෙන්න ඕන. එතකොට කෙනෙකුට හිතෙනවා මෙතනින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ඕන කියලා. අන්න නිදහස් වෙන කෙනෙකුට පහන සංඥාව තියෙනවා. එතෙන්ට සිත පිහිටුවා ලෝකේ කොයිවකවත් අල්ලන්නේ නැති තැනට සිත පිහිටුවා ඇස් දෙක පියාගත්තාම පහන සංඥාවෙන් නිරුද්ධ වෙලා යනවා පින්නතුනේ. තේරුණාද? බුදු කෙනෙක් එහෙමයි. පහනක් නිවි ගියාසේ පහන සංඥාවට සමවැදිලා තියෙනවා. අර ධ්‍යාන වගේක් මොනෝදෝ කියනවා. අර ධ්‍යාන වලට උඩටම ගිහිල්ලා ආයි පල්ලෙහා ධ්‍යානෙට ඇවිල්ලා ආයි විදර්ශනාවට ගිහිල්ලා ආයි එච්චර දේවල් නම් මම දන්නේ නැහැ. බුදු කෙනෙකුට එහෙම ධ්‍යාන ආයි වඩන්න ඕනේ නැහැ. නේව සංඥා නා සංඥා යන්න ඕනේ නැහැ. කෙලින්ම බුදු කෙනෙකුට පහන සංඥාවට නිරෝධ සමාපත්තියෙන් සමවදින්න පුළුවන්. මන් දන්න ප්‍රත්‍යක්ෂතාවය. අරවායි තියෙනවා, එහෙම කතන්දර තියෙනවා. හැබැයි කරපු කෙනෙක් තාම අහුවෙන්නේ නැහැ. ඉතින් මේ සාහිත්‍යකරුව සමහරලාට දැන නොදැන ලිව්වොද මම දන්නේ නැහැ. එහෙම නැත්නම් මට වැරදිලා දන්නෙත් නැහැ නේද? ඒක නිසා මා දක්නා පරිදි මාහට විශේෂවන පරිදි මේක බුදු කෙනෙකුත් කතා කරපු විදිය. බුදුහාමුදුරුත් දේශනා කරන්නේ එහෙමයි වෙනතුනේ. මා දක්නා පරිදි බුද්ධ ඥාණයට විශේෂවන පරිදි කියලා කතා කරනවා. එහෙම කතා කරන්න බය වෙන්න ඕමනාව නේ. කාගවද්‍ය විකෘති කිරීමක් නෙමෙයි. කෙලින්ම කියනවා මා දක්නා විදිය මට ගෝචර වෙන විදියට මට විශේෂවන අන්දමට මේකයි කියලා. ඒකයි සසර පැවැත්මේ සහ නැවැත්මේ ස්වභාවය. ඉතින් තමන්ට ඇති වෙන්න ඕන සංසාරේ. දැන් දීපංකර පාදමූලයේදීම ඕනනම් අපේ බෝසතාණන් වහන්සේට සසර ඇති වුණා නම් නේ නිවන් දකින්න තිබුණා. ඇති වුණේ නැහැ. එතන ඉඳලා ඇති වුණේ නැහැ. තව බුදුවරු ගොඩාක් දෙනෙක් පහු කරගෙන ආවා මේ දක්වාම. ඉතින් ඒ කාලය තුල මේ චක්‍රවාටය තුල පින්නතුනේ මේ අනිකුත් ග්‍රහලෝකවලත් මේ ජීවවාසයන් තියෙන්නේ තේ. මිනිස් වාසයන් තිබුණා. ඒ කියන්නේ කුමන හෝ ස්වරූපයකින් දිනුණු ඥාන ශක්තියක් තියෙන සත්ව ප්‍රජාවක් ඉන්නවද? ඒ සත්ව ප්‍රජාවේ නිවන් අවබෝධ කරනවා. අපිත් සතුන්නේ. අපිත් සතුන්. මුල්ම කාලයේදී ඥානයේ තිබුණේ හම්බ කරන් කන්න. එච්චරයි. ඒකෙන් එහාට මිස් දියුණු වුණා. ඒ තමයි සංවේදීතාවය. සංවේදීතාවය තුළ තමයි ජීවිතේ දුක අඳුනගන්නේ, සැප අඳුනගන්නේ, ප්‍රශ්න අඳුනගන්නේ, ප්‍රශ්නවලට උත්තර සොයාගන්නේ. මේ ඔක්කොම කරන්නේ සංවේදීතාවය. ඒ සංවේදීතාවයේ උච්චම විදින උච්චම අවස්ථාව තමයි අවේදීත බව සොයා ගැනීම. විඳලා 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 විඳීමේ උච්චම අවස්ථාව මොකද? අවේදිත බව සොයා ගැනීම. විඳෙ නැති මිනිස්සේ සංවේදනා නැති මිනිස්සෙකුට නිවන හොයාගන්න බෑ. හොඳට විඳින්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හොඳට විඳින්න පුළුවන් හැකියාව කියලා කියන්නේ ලෝභය හොඳට විඳලා, ද්වේෂය හොඳට විඳලා, රාගය හොඳට විඳලා, වෛරය හොඳට විඳලා, ක්‍රෝධය හොඳට විඳලා තියෙනවා. ඒ වගේම ලබලා තියෙනවා, දුක විඳලා තියෙනවා, සැප විඳලා තියෙනවා. ඔක්කොම විඳලා තියෙනවා. පස්සේ විඳීම දුකක් කියලා තේරුම් අරගෙන තියෙනවා. පස්සේ විඳීම් නැති එක හොඳයි කියලා තේරුම් අරගෙන නිවන් දකින්නවා. විඳ මිනිස්සු තමයි ලෝකේ නිවන් දකින්නේ. විඳේ නැත්තම් ඕ එයා ඒකෙන් බැටකන්නේ නැහැ නේ. විඳ නිසා තමයි බැටකන්නේ. විඳින්න ගිහිල්ලා තමයි විඳවන්න සිද්ධ වෙන්නේ. නිසා විඳනේම ස්වභාවයක් තමයි, උච්චම අවස්ථාවක් තමයි අවේදිත බව කියලා කියන්නේ. ඉතින් මේව සංකල්ප කරගන්න එපා. මේව දාර්ශනික පදනම්. සාමාන්‍ය මෝඩයෙට, දුෂ්ප්‍රඥයන්ට මේව තේරෙන්නේ නැහැ. සිවුරු දරාගෙන හිටියත් නැතත් මේ ප්‍රඥාවන්තය තමයි තේරෙන්නේ. අඥානයන්ට නම් මේව ගෝචර නොවනවයි කියන එක අපි පැහැදිලි කරනවා. අඥානයන් මේවට අනිවාර්යෙන් දොස් කියනවා. පුදුන් අය ධර්මය දැකපු අය නෙමෙයි, ධර්මය නොදැක්ක අඥානයෝ. ඒ ගැන අපිට තියෙන මහත් අනුකම්පාවක්. ඔවුන් නිරන්තරයෙන්ම ඔවුන් ප්‍රඥාව ලබත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා අපි ඔවුන්ට ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපායටම යත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් සාදු කියන ඉඳාගෙන හිටියේ නේද? ඇඩේ හරි ගියේ නෑ. ඒ ඒක නිසා ප්‍රඥාව අහිමි වුණොත් ඒකයි වෙන්නේ. එක්ක සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සුවපත් වෙන්නෝ නැත්නම් ඒක අකුසල පැත්තටම බර වුණොත් මොකද වෙන්නේ? ධර්මයට ගැරහීමේ මහා පාපයෙන් අවිචිවා නරකයට යනවා. හැබැයි ධර්මයට ගරහන්න තරග කරන්න හොඳ හිතෙන් චේතනාව පිරිසිදු කරගෙන එතන හොඳයි. සාධාරණ ලෙස කරන්න ආර්ය උපවාදයක් ඇති නොවන විදියට කරන්න ඒක හොඳයි. ඒකට මම හරි සන්තෝසයි. ධර්මයේත් එක්ක වාද විවාද කරන්න ඕන. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද නවම්පුර පුසලස්සක පොහෝ දවසේ බලන්න තමන්ගේ හිත මොනතරම් සිල්වත් කරගත්තද, ඥානය ඍජු කරගත්තද, අවදි කරගත්තද. ඒ ආනිසංස බලය අපේ සියලුම පින්නතුන්ගේ මව්පියන්ට අනුමෝදන් වේවා කියලා ඉෂ්ටකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මිය පරලෝක ප්‍රාප්තෝ ඥාතීන් යම් තාක් සිටිනං ඒ හැමට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපගේ සියලුම කල්යාණ මිත්‍රයන්ට, මව දෙමව්පිය ගුරුවරු බන්ධු මිත්‍ර හැම දෙනාටම, මෙලොව වශයෙන් සුජීවත්ව සිටින්නා වූ හැම දෙනාටම උතුම් වූ ධර්මයේ මුණ ගැසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් හැම දෙනාටම අප්‍රමාදීව ජීවිතේ වැඩි කාලයක් ධර්මයේ රස විඳින්න, ධර්මයේ තරුණ කාලෙදි දකින්න. තේරුණා නේද? තරුණ කාලෙදි දකින්න. දැන් වයසට දැන් තියෙන වයසේදී හරි දකින්න තමයි අවුරුදු 10ක් 20ක් හරි අනේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබ කාලය වැය කරන්න ධර්මයේ වෙනුවෙන් අප්‍රමාදීව ඔබට වරදින්නේ කැප වුණොත් කියන එක අපි මතක් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේ අපිට දායකත්වයේ දැක්වූ හැම දිනාටම අපි පින් අනුමෝදන් කරනවා. ඒ රමිත් ප්‍රියාන් පුතුණුවන් ඇතුළු ඒ හැම දිනාටම සංසාරික වශයෙන් මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. MD කුලසිරි පින්වත් පියාණන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යහන්, ඒ වගේම නෙහාන්, නොසිතා, නොසිකා, මෙතුලි, අහස් යන ඒ දරුවන් ඇතුළු හැමදෙනාගේම අධ්‍යාපන කටයුතු සඵල සිද්ධ වේවා. පවුලේ හැමදෙනාටම ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා. ආනන්ද ස්වාමීන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරනවා. මේ පරිලෝකීය හැම දිනාටම සසරින් නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාවනාවට සහභාගී වූ හැම දිනාටම ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි හැම දිනාගේම දාන කටයුතු ධර්මයෙන් උසලමින් කටයුතු කර ඒ රමිත් ප්‍රියාන් පුතුණුවන් ඇතුළු හැම දිනාටම තුනුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා. හැම දිනාටම නිවන් සුවපත් වේවා. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතෝ. අද වැඩසටහන පැවැත්වුණු බැවින් හෙට දින ඉරු දින වැඩසටහන් නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. හොඳයි. ඒ වගේම සෙනසුරාදා වැඩසටහන් ගෲප් මෙඩිටේෂන් අපි යොදාගෙන තියෙනවා. කැමති අය සංවිධායක මේ මණ්ඩලයෙන් අහලා යොදා ගන්න සෙනසුරාදා දිනවල වලදී ඒ ගෲප් මෙඩිටේෂන් එකට සම්බන්ධ වෙන්න. පස් දිනකට වඩා අපි යොදාගන්නේ නැති බවත් අපි මතක් කරන්න ඕන. හොඳයි.